දැන් අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ ලිඛිතව ලැබිලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න සාකච්ඡා කරන්න ධර්ම සාකච්ඡාවක් විදිහට ඊට පෙර දැන් බොහෝ දිනාගේ ඉදිරියම පරිදි විනාඩි 15ක් හෝ 20ක් පමණ යම්කිසි ධර්ම කාරණාවක් පිළිබඳව කෙටි විග්‍රහය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ එක එක දිනයන්දී යම් පොය දිනයකම දවල් දානෙන් පස්සේ ධර්ම සාකච්ඡාවට පෙර එක කරුණක් පිළිබඳව දේශනා කරන්නට, විග්‍රහයක් කරන්නට, පැහැදිලි කරන්නට, තේරුම් ගන්නට පුළුවන් ආකාරයට ඉදිරිපත් වීමක් කරනවා. ඒ අනුව අද බලාපොරොත්තු වෙන්නේ දැන් ගිය මාසේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය කියන දෙක පැහැදිලිව වෙන් කරලා දැනගන්න විග්‍රහ කරන්න මේ විග්‍රහ කරා. අද බලාපොරොත්තු වෙනවා ක්‍රියාසිත් සහ සංකාරසිත්, එහෙම නැත්නම් සංකාර ක්‍රියාසිත් කියන දෙක පිළිබඳව විග්‍රහ කරන්නට. දැන් මෙතනදී පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, ක්‍රියාසිත්, සංකාරසිත්, ආයතන, ඉන්ද්‍රිය ධර්ම, මේ වගේ බොහෝ දේවල් ගැන අපි මේ ධර්ම මාර්ගයේ යන්නට බලාපොරොත්තු වෙන අය, ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරෙන්නට බලාපොරොත්තු වෙන අය තමා තුළින් තමන්ම තේරුම් ගන්න ඕන, අහලා දැනගන්න ඕන, සුතමේ ඥානයක් ලබන්න ඕන. අපි කරන කියන හිතන දේවල් හරි කොයිකද, වැරදි කොයිකද තියෙන. දැන් පංචස්කන්ධය භාවිතා කරන්න, පරිහරණය කරන්න ඕන පුළුවන්. හැබැයි පංච උපාදානස්කන්ධය උපාදානය කර ගැනීමෙන් තමා සංසාර ගමනට ණය වෙන්නේ. එහෙම නැත්නම් සංසාර ගමන දිගු වෙන්නේ, දීර්ඝ වෙන්නේ. මේ ගමනට නැවත නැවත යලි යලි මතු මතු බැහැ. ඒ වගේම අපේ හිතේ මේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන හය පාවිච්චි කරන්න ඕන ක්‍රියාසිත් හැටියට ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නම් සංකාර සිත් හැටියට, සංකාර හැටියට පාවිච්චි කිරීමයි මේ සමුදේ බිහි වෙලා සසරට බැඳිලා ණයගන් දෙනවකට උලා වෙලා ඇති. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සංකාර සිතක් කියන්නේ මොකද්ද, ක්‍රියා සිතක් කියන්නේ මොකද්ද, එතෙන්දි තවත් දෙකක් වෙනවා ආව්‍යාපත සිත් කියන්නේ මොකද්ද කියලා. සංකාර සිතක් කියන්නේ සං කියන වචන තියෙනවා මෙතන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වීම, ක්‍රියා කිරීම, වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර, ඒ වගේම ආපි සංකාර, පුඤ්ඤාම් සංකාර, අපුඤ්ඤාම් සංකාර, අනිඤ්ඤාම් සංකාර, මේ සියලුම දේ සංකාර. සංකාර කරන්නේ පුද්ගලෙ, සත්වේ. සංකාර කිරීම නිසා සම්බන්ධතාවය උපදිනවා, සංගේ බිහි වෙනවා, සංදි වෙනවා, සසරට බද්ධ වෙනවා, ඔය බැමි තුන සකස් වෙනවා. ඒ නිසා ඕනෑම මිනිහෙකුට මේ ජීවත් වෙනකොට පංචස්කන්ධය පරිහරණය කරනකොට ඇහැගන නාසය දිවකය මන පාවිච්චි කරන්න පුළුවන්, ක්‍රියාසිත් කරන්න පුළුවන්. ක්‍රියාසිත් පවත්තා නැතුව ඇහැගන නාසය දිවකය මන පාවිච්චි නොකර පංචස්කන්ධය පරිහරණය නොකර පාවිච්චා නොකර කාටවත් කිසි දවසක ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නම් පුතර්ජන ලෝකයා, පුතර්ජන පුද්ගලයෝ මේ ලෝකයේ ආස්වාදනය කරන්නට, මේ ලෝකයේ උපාදානය කරගන්නට, මේ ලෝකයේ අල්ලා ගන්නට ක්‍රියා කරනකොට තමයි අර පංචස්කන්ධ ලෝකය පංචස්කන්ධ උපාදානයක් හැටියට උපාදානය කරගන්න. ඒ වගේම මේ ක්‍රියාසිත් පවත්වන්නේ නැතුව ඉන් ඔබට ගිහිල්ලා සංකාරසිත් පවත්වන, සංකත සකස් කරගෙන සම්බන්ධතාවයක් උපද්දාගෙන සමුදය විහි කරගෙන සසර ගමනට බැඳී. ඒ වගේම මේ ඇහ කන නාසය දිව කය මන කියන හය ඉන්ද්‍රයන් හයක් හැටියට අර අරිය පරිශ්‍රණයක් කරන පුද්ගලයෙක් පාවිච්චා කරනවා පරිහරණයකට. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් මේ ඉන්ද්‍රියයන් හය ඇහ කන නාසය දිව කය මන කියන හය ඉන්ද්‍රියයන් හැටියට නෙමේ පාවිච්චි කරන්නේ පරිහරණය කරන්නේ ආයතන හැටියට. ආයතන කියන්නේ ආග යන කුණු එමන්නම් මේ භවයක් පමණ වූ ශරීර කූඩුව කිලුටු වෙන කෙලෙස් ගති එකතු කරගන්නා නම් එතන ආයතන. චක් ආයතනය, සෝත ආයතනය, ගාණ ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. එනිසා සෑම පුදඥාන පුද්ගලයෙක්ම බොහෝ විට මේ ඉන්ද්‍රිය ධර්ම සහ ආයතන ධර්ම වෙන් කළා දැන හඳුනා ගන්නට දැනුමක් ධර්මඥානයක් ලැබලා නැහැ. ඒ වගේම ක්‍රියාසිත සහ සංකාරසිත අතර ඇති වෙනස විශේෂයෙන්ම ක්‍රියාසිත සහ අභිසංකාරසිත අතර ඇති වෙනස දන්නේ නැහැ, දැක්කේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට නිවන් මඟ සාක්ෂාත් කරගන්නට අපහසුයි. ඒ පුද්ගලයා තමයි අපි කියන්නේ ඔය පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස නොදන්නා, ක්‍රියාසිත සහ සංකාරසිත අතර වෙනස නොදන්නා, ඉන්ද්‍රිය ධර්ම සහ ආයතන ධර්ම අතර වෙනස නොදන්නා පුද්ගලයාට බුද්ධ දේශනාවේ කිව්වා දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදයේ අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධගාමී මාර්ගපටිපදා අඥාන. ඒ බුද්ධයා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුද්ධයෙක් නෙමෙයි. එනිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මහා අද්භූත අභව්‍ය ආශ්චර්යවත් දෙයක් එහෙම නෙමෙයි. මේක බොහොම සරල ලෙස කියනවා නම් වරද වරද ලෙස දැකීම, ඒ වරද නිසා තමා දුක ඇති වෙන්නේ, ඒ වරද නිසා දුක දිගින් දිගටම නැවත නැවතත් යලි යලි මතු මතු දුක උපදවනා කියන එක දැකීම එක දුක් සමුදය. මේ වරද නිවැරද කර ගැනීමෙන් නිරෝධ අරිය සත්‍ය, ඒ නිවැරදි ප්‍රතිපදාව දිගින් දිගටම භාවිත කිරීම භාවිතා කිරීම නිරෝධගාමිනී පටිපදා මාර්ගඥාන. එනිසා මේ දුක ඇති වෙන්නේ ඔය වරද නිසා, වරද තමයි පැවැත්මට හේතු වෙන්නේ. ඒ වගේම පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ දුක සමුදය මේ වරද දිගින් දිගටම කිරීම නිසා. ඒ වගේම ඒක වරදක් බව තේරුම් අරගෙන ඒ වරදෙන් මිදී නිදහස් වීම නිරෝධය, ඒ නිදහස් වීම දිගින් දිගටම ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කිරීම දුක නිරෝධගාමිනී පටිපදා. එනිසා පැවැත්ම පවත්වාගෙන යෑම, නැවැත්ම නවතා දැමීම කියන හතර චතුරාර්ය සත්‍ය. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, ආයතන ඉන්ද්‍රිය ධර්ම, ක්‍රියාසිත සංකාරසිත කියන මේ කරුණු තුන හරියට මෙන් වශයෙන් ද්වේතාව ධර්මයක් හැටියට තේරුම් ගත්ත පුද්ගලයා මේ සම් දේශනාවක් අහලා සම්බන්ධතාවයෙන් මිදී නිදහසන්නට තේරුම් ගත්ත පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා. එනිසා පෘථග්ජන පුද්ගලයන්ගේ මේ දුකට හේතුව, මේ ප්‍රයත්න පවත්වාගෙන යෑමට හේතුව ප්‍රියා අප්‍රිය ගති අන්ත දෙක පවතින නිසා. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. මේක තමයි වර්ග. ඒක වර්ග. මේ වර්ගක් කියලා නොදැනීම තමයි දුකේ අඥානය. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක වෙන කාගවත් ගාව තියෙන වර්ගක් නිසා නෙමෙයි තමන්ගේ නිවන තමන් වහගත්තේ. තමන්ගේ අඥානකම නිසා, තමන්ගේ නොදැනීම නිසා, තමන් ධර්මය අවබෝධ කර නොගත්ත නිසා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම පුතන් කැනරත් වෙන්නේ පත් වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ මේ ප්‍රිය දේට ඇලීම කියන වැරදි දෙයක් නිසා. අප්‍රිය දේට ගැටීමනි කියන අන්තවාදී වැරදි ක්‍රියාකාරකම් කරන නිසා. ඒවම ප්‍රිය අප්‍රිය අතර අදුක්කම අසුක කියන තත්ත්වයට මත්වීම නිසා මැනීම නිසා. ඒ නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ නිවන් අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙන්නේ මේ කර්ම හතර පිළිබඳව ඔය පසුකාලීනව නොයෙකුත් අය කරපු වැරදි විග්‍රහයන් නිසා මිනිසුන්ව අතරමං කරලා තියෙන නිසා. වැරදි විග්‍රහයක් මේ දුක පිළිබඳව ඵලය පිළිබඳව විග්‍රහ කරන්න පටන් ගත්ත නිසා. දුක කියන්නේ ඵලයක්. හේතුව මොකද්ද? හේතුව තමන්ගේ හිතේම ඇති වූ ප්‍රිය අප්‍රිය භාවය තේරුම් නොගැනීම. ප්‍රිය අප්‍රිය මේ ප්‍රිය අප්‍රිය කියන්නේ ලෝකෙ පවත්වාගෙන යන්නට උපකාර වන අන්තවාදී දෙයක්. මේක තේරුම් ගන්න ඕනේ. එනිසා පුද්ගලයන් පුද්ගලයෝ නිතරම දුක හදාගන්නේ නිර්මාණය කරගන්නේ සකස් කරගන්නේ දුක සමුදය සකස් කරගන්නේ ඔය කියන ප්‍රිය බව අප්‍රිය බව තමන්ගේ සිත තුළ පවත්වා ගන්නට ධර්ම උත්සාහය නිසා. එනිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ඇහැට ප්‍රිය, කනට ප්‍රිය, නාසයට ප්‍රිය, දිවට ප්‍රිය, කායට ප්‍රිය, මනට ප්‍රිය දේවල් වලට ඇදෙනවා, අල්ලගන්න උපාදානය කරගන්න. ඒවට නැවත නැවත ඒ ප්‍රිය භවය නිසා විදවීමක් පිනවීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක ආස්වාදයක් එයින් ආංශිකයක් ලබන. ඉතින් ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් තමන්ගේ හිත කියවන්න දැනගන්න, තේරුම් ගන්න දැනගන්න. තමන්ගේ හිතේ මේ ප්‍රිය බවට ඇලෙන බව, අප්‍රිය බවට ගැටෙන බව, ප්‍රිය අප්‍රිය අතර මනින බව තියෙනවා නම් මේ බුද්ධයා කවදක්වත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන ආර්ය තත්ත්වයට පත් වූ කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. පඤ්ඤාතං පරිඤ්ඤේය, අඤ්ඤාතං අභිඤ්ඤේය, භාවිතබ්බංච භාවිතං පාදබ්බංච පරිණං කියන තත්ත්වයට පත් වුණා. ඒ බුද්ධයා සංකාරචිත් කරන්නේ නැහැ, ක්‍රියාචිත් පවත් වෙනවා. පංචස්කන්ධේ උපාදානය කරන්නේ නැහැ, කරගන්නේ නැහැ. පංචස්කන්ධේ පරිලක්ෂණ ආයතන පාවිච්චි කරන්නේ නැහැ, ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරනවා, පරිලක්ෂණ ඉන්ද්‍රිය සමරේ ක්‍රියා කරනවා. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන්ගේ සංවරත්වය, සංසිඳීම, සම්මා කියන ත්‍රිසික්ඛාව පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ නිවන් දකින්නට බාධක වෙලා තියෙන්නේ, බාධකයක් වෙලා තියෙන්නේ අනුන් නෙමෙයි, බාහිර ලෝකේ නෙමෙයි, පිට මිනිස්සු නෙමෙයි, තමන්ගේ භාර්යාව සහ පුරුෂයා, පන්සලේ හාමුදුරුව, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, විරුද්ධකාරියෝ, නායකකාරියෝ, රජය හෝ වෙන බලවේගයක් මේ දෙවියෝ බ්‍රහ්මයෝ නෙමෙයි. කවුද? තමන්. තමන්ගේ වරද තමන් නොදැකීම, තමන්ගේ අඩුපාඩුව තමන් නොදැකීම, තමන් මේ මායයට ණය වෙන බව තමන් නොදැකීම තමා මේ නිවනට, නිවන ආවරණය වන ඔය පංචකාම නිවරණ ධර්මයන් හිතක ඇති වෙන්නට හේතුව. එනිසා නිවන ආවරණය කරන කරුණු පාම පංචකාම නිවරණ ධර්ම ඇති වෙන්නේ ඔන්න සංකාර පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් නැති කාම නිසා වෙන මොකක්වත් නෙමෙයි. එනිසා ධර්මයේ ආව සුතමේ ඥානය ලැබුණට පස්සේ තමන්ගේ හිතේ ඇතිවන, තමන්ගේ හිතට අරමුණු වන සෑම අරමුණක් කෙරෙහිම අවධානයෙන් බලලා ඒ අරමුණු වලින් තෝරාගත්ත යහපත් පිටිසිදුවන අරමුණු භාවිතා කිරීමක්, තෝරාගත්ත අයහපත් කිලුටු වෙන අරමුණු බැහැර කිරීමක් ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට පුළුවන් බව පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. වෙන කාගේවත් හිත පිළිසිදු කරන්නට යනවා නෙමෙයි. තමන්ගේ පාලනයේ තියෙන තමන්ට අයිති කියලා කියන තමන්ගේ අවධානයෙන් බලලා මේ තමන්ගේම අධ්‍යාත්මික බාහිර මේ ආයතන හය ඉන්ද්‍රයන් වඩපත් කරගෙන ඒ ආයතන හයෙන් කරන සංකාර විචීල අයින් කරලා ඉන්ද්‍රිය ධර්ම වලින් ක්‍රියාත්මක පාත් කරලා පංචස්කන්ධයේ උපාදානී කර ගැනීමෙන් වැළකී පංචස්කන්ධයේ පරිහරණය කිරීම ඕනෑම මනුසක් තියෙන පුද්ගලයෙකුට මනුසත්ව ප්‍රතිලාභයක් ලැබුව අවස්ථාවක කරගන්නට පුළුවන් නිවන් දකින්නට පුළුවන් බව සෑම කෙනෙක්ම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි. හොඳයි, එහෙනම් දැන් තියෙන්නේ මේ ප්‍රශ්න විසඳන්න අපේ මේ ડોક્ટર ගොඩමුණේ මහත්මයා ඒ ප්‍රශ්න කියවනවා ඇති. ඊට පස්සේ ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙමි.
අවසන ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළ පසු අමතින් කාලද දේශ මෝහ අනුස්සය නුගත් දෙවි. එහෙත් අතීතයේ සිට චිත්ත සන්තානයේ තැන්පත් වේති රාග දේශ මෝහ සමුච්ඡේදනය කර අවසන් කිරීමට මැරුණෝ අපට කුමක් වේද?
වර්තමාන මොහොත තුල තමා දැන් අතීතේ අතීත අනන්ත අප්‍රමාණ ආත්ම වල තමන් පුරුදු කරගත්ත පුරුදු කරගත්ත වැරදි දති නිසා රාග බව ද්වේෂ බව මෝහ බව අලුතෙන් උපදිනවා. මේ රාග බව ද්වේෂ බව මෝහ බව උපදින්නේ වර්තමාන මොහොත තුල. වර්තමාන මොහොත තුල උපදින රාග බව ද්වේෂ බව මෝහ බව තමන් තේරුම් ගන්න ඕනේ. මේ රාග ගතිය දේශ ගතිය මෝහ ගතිය කියන්නේ දැන් ඒක ඉපදිලා ගතිය හැටියට අරගෙන අවසාන ඒකත් දැන් ධර්මතාවයෙන් වෙනස් වෙන හරිනවා මිස වයදම්මා සංකාරාගින් ගත්තේ වැය කරනවා මිස අපිට ඒක දැන් අයින් කරන්න බුදුරාදමන්න අයින් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේ මතුවන රාග බව ද්වේෂ බව මෝහ බව පැහැදිලිව තේරුම් අරගෙන ඒ බව උදුරා දමන්නට බව නිරෝධ කරන්නට ක්‍රියාවලිය. යම් කෙනෙක් මේ මාර්ග ප්‍රතිපදාව දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා නම් ඒ පුද්ගලයා මරණ මොහොතේ මගඵලයක් ලැබලා නියත වශයෙන්ම මගඵලයක් ලැබෙන නිවන් දකින්න මරණයපත් වෙනවා. එනිසා ඒ ගැන බයක් වෙන්නට අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රතිපදාව මාර්ග චර්යාව මේක ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන වචන තුනෙන් විග්‍රහ කරපු ගච්ඡාමි කියන්නේ. ගච්ඡාමි කියන්නේ අපි මේ අනුගම මේ මඟ අනුගමනය කරමින් ජීවත් වෙනවා. ඒ මාර්ගය අනුගමනය කරන පුද්ගලයා නියත වශයෙන්ම ඵලයට පත් වෙලා මරණයට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක නෙමෙයි අපි බලන්න ඕනේ මේ මාර්ග චර්යාව අපි අනුගමනය කරනවද නැද්ද කියන එක. එහෙම අනුගමනය කරනවා නම් ආව දැනගෙන ඒ අනුගමනය කරන මාර්ගය නිවැරදි නම් නියත වශයෙන්ම මරණ මොහොත ගැන කල්පනා කරන්න දුන්නේ අනිත්‍ය දුක්ඛ අනත්ත වෙනෙහි කරන්න පුළුවන්. ඒ අනුව නිබ්බිදා විරාගා නිරෝධා කියන මේ නිබ්බින්නති විරාජ්ජති විරාජ්ජං විමුක්ත්‍යති කියන සත්‍යෙට පත් වෙනවා. ඒක නිසා නිවැරදි යන්නේ වෙනම කක්කත් නෙමෙයි, ඔන්නේ විමුක්තිය, ඔන්නේ විමුක්ති ඥාන දර්ශන. අනේ නිබ්බිදා කියන தත්ත්වය. විරාගා කියන தත්ත්වය. නිරෝධා කියන தත්ත්වය. ඒක නිසා ඒක වෙන මේ නිවන ගැන විශ්වෝපයෙන් පරිණ පරිත්‍යයෙන් බරපතල විදියට හිතන්න ඕනේ නෑ. හිතන්න ඕනේ තමන්ගේ හිතට වර්තමාන මොහොත තුලේ එකතු වෙන්නට එන අලුතෙන් උපදින්නට එන මේ කෙලෙස් බව රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් කොහොම හරි උදුල්ලායි කළ අස්කරලා දාන එක ඒක කරගෙන යනකොට මම බල සාක්ෂාත් වෙයි මම බල ලැබෙනවා ඒ ගැන බය වෙන්නේ නැහැ.
දොස්සෝවින් වහන්සේ අක්කන සූත්‍රයේ පින්වදන පරිදි සුනාපරන්ත දේශයක වාසය කරන අයෙකුට ඒකායන මාර්ගයේ මාර්ගය අනුගමනය කර සදපට්ඨාන සූත්‍රයේ පින්වදන වරණතේ මාර්ගඵල ලැබිය නොහැකිද නැතිනම් අපහසුද මත්ය කේන්ද්‍රීට හා බුද්ධ ශක්තිය අනුගත වීම අත්‍යවශ්‍යද ජර්මනියේ සිට අන්තර්ජාලයේ තුනේ ධර්මයේ ශ්‍රවණය කරමයි.
දැන් මේක පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබීමයි සුතමේ ඥානයයි දෙක. දැන් අන්තර්ජාලය හරහා එක රේඩියෝ එකකින් එක ටීවී එකකින් එක ඉන්ටර්නෙට් එකෙන් එක වෙලා ජනමාධ්‍ය සංවේදන මාර්ගයකින් වණ ඇහිම වරදක් නැහැ. සුතමේ ඥානය ලැබෙනවා, දැනුමක් ලැබෙනවා. ඒ දැනුම ලබා ගන්න පුළුවන්. නමුත් පරතෝගෝෂක ප්‍රත්‍ය කියන එක මෙහෙම සංනිවේදන මාර්ගයකින් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුව එදා ගමින් ගමට ගිහිල්ලා මිනිසුන් රැස් කළා, මිනිසු ඇවිල්ලා බුදුහාමුදුරුව හම්බ වෙලා සුතමේ ඥානය පරතෝගෝෂක ප්‍රත්‍ය ලබා ගන්නට පුළුවන් ආකාරයට ලබා ගත්තා. ඒ නිසා දැන් ඔය ජර්මනියේ ඉන්න පින්වතාට යම් අවස්ථාවක මේ මධ්‍ය මණ්ඩලයට මේ හෙළ බිමට ආව නම් අර සුනාපරන්තීනා පතිරූපදේශයට ආව අපරාපරන්තීනා පතිරූපදේශයට එන්න පුළුවන්. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්, පරතෝෂක ප්‍රත්‍ය ලබන්න පුළුවන්, සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන්. අවශ්‍ය සියලු කර්ම සම්පූර්ණ වෙලා කරන සම්පත්තිය ලබන්න පුළුවන්. ඒ නිසා ඔය අක්කන සූත්‍රයේ විග්‍රහ කරපු බොහෝ දේවල් අද වන විට අයින් කරගන්න, ඉවත් කරගන්න පුළුවන්. මොකද යන්නේ පාඩුමක් තියෙනවා. හිතුවනම් ජර්මනී ඩංගෝ, ඇමරිකාව ඉනම්, කැනඩාව ඉනම්, ඕස්ට්‍රේලියාව ඕන රටක ඉනම් දවස් දෙකකින් තුනකින් මේ රටට මධ්‍ය මණ්ඩලයට ඇවිල්ලා ප්‍රතිරූප දේශයට ඇවිල්ලා මේ පරතෝගෝෂක ප්‍රත්‍ය ලබලා මේ බුද්ධ ශක්තියට අනුගත වෙන තැන් බලලා දැක මේක කරගන්න පුළුවන් බව පැහැදිලිව තේරුම් ගන්න. හැබැයි ඒක කරගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ මේ කම්මාවරණයක් නිසා, වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි, සම්මාදිටියට පත් වෙන්න බැරි වීම නිසා. මෙකනවා පටිච්ච සම්පදාය. එතකොට හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේකත් මේ හේතු බල ධර්මයේ පිළිබඳ අහලා දැනගන්න ඕන. මේ හේතුව තමන් අර පිටරට ගිනා නම් ඒක හේතුවක් කරගෙන ඒ හේතුව නිසා නිවන් ලබන්නට බැරි වෙනවා. නමුත් මේ මධ්‍ය මණ්ඩලයේ ආවම මේ පරතෝෂක ප්‍රත්‍ය ලැබුණා, මේ දර්ශනීය සම්පන්න වුණ ආට පස්සේ නැවත ඒ පිටරට ඒ තැන් වලට ගිහිල්ලා දුප්පිත කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මෙතනම යවදාම ඔය මධ්‍ය මණ්ඩලයෙන් පදිංචියට ඕනකම නැහැ. ඒ අනුව යෝ ධම්මං පසති දෝ මං පසති. ඒ නිසා මේ ධර්මයේ හේතුඵල ධර්මයේ සංදේශනාව පටිච්චසමුප්පාද ධර්මයේ අතීතතු අතීතියට දැනගෙන තේරුම් ගත යුතුයි. ඒක තමයි යෝ ධම්මපස්සති යෝ මාර්ගපස්සති. ඒකට බුදුන් වහන්සේ පුරාම බෞද්ධ ධර්මයේ ධර්මයේ දකින්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ මානව සූත්‍ර දේශනාවේ හයවෙනි කොටස ත්‍රිපිටක සිංහල පරිවර්තනයේදී දේවාතානුස්සතිය ලෙස පැහැදිලි කර ඇත. එය දේවාතානුස්සතිය ලෙස නිවැරදි වූ බව දන්නා නමුත් මෙම විස්තරයේ එක් දෙවි වරුන්ගේ නම් චාතුර්මහා රාජිත කුසිත නිම්මා කරති පරිනිම්මිත වසවර්ති බ්‍රහ්ම කායික දේවරු සම්බන්ධ කර ගනිමින් දේවානුස්තුතිය පැහැදිලි කර ගන්නයි නොවේටෙහි අපගේ අනුකම්පා වෙන් මෙම දේවරුගේ නම් සමග මෙය පැහැදිලි කර දෙන්න.
දැන් මේක ත්‍රිපිටකයේ පරිවර්තකයන් විසින් තේරුම් නොගැනීම නිසා මේ දේවතා අනුස්සතිය වැරදි විදියට අර්ථ ගන්නලා කියනවා. මේක උදේ විග්‍රහ කරා බලි නමුත් මේ දෝතාවේ කියන්නේ දෙසත්තක් කියනවා. ලෞකික ලෝකෝත්තර. දැන් වෙන දේවතා අනුස්සතිය කියලා අද සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ දෝතා අනුස්සතිය. දෝතාවේ කියන්නේ අපි මේ ගති වල ලෞකික ලෝකෝත්තර දෙපැත්තක් බලන්න ඕන. එහෙම නැත්නම් අපි මේ ලෞකික වශයෙන් අතරමං වෙන සහ ලෝකයෙන් එතෙර වෙන කියන දෙපැත්තම ගති වල බලන්න ඕන. ඒ නිසා දැන් ඔය දේව ගති කිව්වේ, දෙවතා ගති කිව්වේ ඔය කියන දැන් අපි මේ සදෙව්ලෝ කියලා ඔය කියන චතුර්මහරජ්‍ය පරිණිමිත මේ මෙයා තුසිතේ යාමේ මේ ආකාරයට කියපු මේවා ගති පුද්ගලයන් තුළ ඇතිවන ඒ ගති වලට ඇලෙන පුද්ගලයෝ ඒ ගති අල්ලගන්නේ පුද්ගලයෝ අර ඔය කියන දේවතා තත්ත්වයේ අනුව ඒ තැන්වල ලෞකික වශයෙන් අතරමං වෙනවා. ඉතින් ඒක නිසා මේ දේවතානුස්සතිය කියන එක පස්සේ අදාළ වැරදි වචනයක්. මේ ගති වල අපි දෝතාවය එහෙම නැත්නම් මේ ලෝක පාලක ධර්මතා දෙක තේරුම් ගත යුතුයි. ඒ නිසා ලෞකික වශයෙන් අතරමං වෙන සහ ලෝකයෙන් එතෙර වෙන කියන දෙපැත්ත අපි බලන්න ඕන. නිතරම අපි ධම්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් අනුස්සති වඩනවා නම් අනුපස්සනා කරනවා නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට ක්‍රියාත්මක වෙනවා නම් අපි මේ ද්වතා අනුස්සතිය පැහැදිලිව මේ ලෝකපාලක ධර්ම දෙක තේරුම් අරගෙන ඔය කියන ගති වලටත් නොගින් ඕවත් ලෞකික ගති බව තේරුම් අරගෙන ඕයන් මිදී නිදහස් වෙන්නටත් ක්‍රියාත්මක කිරීම තමයි මේ අනුරුද්ධ සූත්‍රයේ දේශනා කරපු මේ ද්වතා ධර්මය. හැබැයි ඒක සිංහලට පරිවර්තනය කරනකොට තමයි මේ දෙවියන්ගේ අනුසස් බලලා මේ ගති වලට ඇලෙන්නට බැඳෙන්නට ලෞකික තුල අතරමං වෙන්නට උපකාර වන ආකාරයට බැරි විදියට විකෘති කරලා මේ ධර්මය පරිවර්තනය කරලා තියෙනවා. ඒක උත්තරගෙන බුද්ධය නිවන වහපු ආකාරයෙන් පැහැදිලි වෙන තැන.
අරහතුන් වහන්සේ ලෝතර බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාන 73කින් පරිපූර්ණ බව දනිමි. අසාධාරණ ඥාන තුනක් ඥාන ගැන ඔබ වහන්සේට අනුශාසනා වලදී දැනගතිමි. ඔබ වහන්සේගේ අනුශාසනා දැනගතිමි. මට තිබෙන ප්‍රශ්නය මේකයි. මම නිවන් සොයා යන ගමනේදී මේ කියන ඥාන සම්පූර්ණ කළ යුතුද? රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කළ පමණින් එම ඥාන ලැබෙනවාද? මේ අකුසල මූල ප්‍රහාණය කරද්දී දැනුවත්තම හෝ මුදුනත්තම එය සිදු වෙනවාද ඉතාමත් ගෞරවයෙන් පිළිතුර බලාපොරොත්තු වෙමි.
දැන් ලෞතර දැන් තුන් ඥානයක් තියෙනවා. මේක ඥාන තුනක් තියෙනවා. ලෞතර බුද්ධ ඥානය, පච්චේක බුද්ධ ඥානය, අරහත් බුද්ධ ඥානය. දැන් ඔය මහායාන කියන ආගමේ තියෙන ලෞතර බුද්ධ ඥානය විතරයි පච්චේක බුද්ධ ඥානයක් අරහත් බුද්ධ ඥානයක් නැහැ. ඒකයි මහායාන කියන්නේ. මේකට හීන ඥාන කිව්වේ මේක මේ තේරවාදී එහෙම නැත්නම් අරහත් ඥානයෙන් නිවන් දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ බුද්ධ ඥාන පිළිබඳව විග්‍රහයක් කළා. මේ බුද්ධ ඥාන බව උදුරා දමන ඥාන සහ අනිකුත් අයගේ බව උදුරා දමන්නට ප්‍රකාශ කරන, විග්‍රහ කරන, විස්තර කරන ඥාන. බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේශේති. සන්තෝසෝ භගවා සමුදයාමි ධම්මං දේශේති. දන්තෝසෝ භගවා ධම්මතයාමි ධම්මං දේශේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානයාමි ධම්මං දේශේති. ඒ නිසා ලෝතුරා බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේ තෙසත්ත බුද්ධ ඥාන බව උදුරා දමන්නට උපකාර වන ඥාන සැත්තෑ තුනක් විග්‍රහ කරලා තියෙනවා. එකෙන් හයක් අසාධාරණ ඥාන හැටියට ශ්‍රාවකයන්ට ලබා ගන්න බැරි. නමුත් බුදුහාමුදුරුවම පැහැදිලි කළා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන්නට නම් අවශ්‍ය වන්නේ බොහොම බුද්ධ ඥානවලින් කීපයක් පමණයි. සියලුම බුද්ධ ඥාන ශ්‍රාවකයන්ට ලබා ගන්න බෑ. නමුත් අරහත්ත්වයට පත් වෙන සියලුම දෙනා අවම වශයෙන් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං තේරුම් ගන්න ඕන. හැබැයි මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං ලබන්න බෑ. අර සෝතාවගාමී පඤ්ඤා සුතමේ ඥානී නැතුව සුත්තාන පඤ්ඤේ ඥානී සීල ප්‍රඥා සීලමේ ඥානං, එවම භාවනාමේ ඥානං, මග්ගේ මග්ග ඥානං නැති. ඒ වගේම මේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධී ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං තේරුම් ගත්තට පස්සේ හැම කෙනෙකුටම මේ රාගය, ද්වේෂය, මෝහය නිත්‍ය වෙලා, සුඛ වෙලා, අත්ත වෙලා තමන් තුළ මෙතෙක් කල් පැවති බව තේරුම් ගත්තට පස්සේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය තේරුම් නොගෙන නිවන් දකින්නට බැහැ. ඒ අනුව අරහත් බුද්ධ ධර්මයට පත් වෙන්නට නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තේරුම් අරගෙන සබ්බේ සංඛාරා අනිත්‍යාචි, සබ්බේ සංඛාරා දුක්ඛාචි, සබ්බේ ධම්මා අනාත්තාචි කියන බුද්ධ ඥානය වතුනාට පස්සේ ඕන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට, සසර දුකෙන් මිදී නිදහස් වන්නට තමන්ගේ උපත ලබන රාගය, ද්වේෂය, මෝහය යලි නූපදවා අනුපාද නිරෝධයෙන් නිවෙන්නට පුළුවන්. අනුසය න අනුසේති කරන්නට පුළුවන්. රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය කරන්න පුළුවන්. ඒ අනුව මාර්ගඵල ලබන්නට පුළුවන්. නමුත් මේ අරහත් බුද්ධත්වයට පත් වූ සියලුම දෙනාට තව කෙනෙකුට අර බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේශේති කරන්න බෑ. දන්තෝසෝ භගවා ධමතයාමි ධම්මං දේශේති කරන්න බෑ. සන්තෝසෝ භගවා සමතයාමි, මේ සංදේශනාව කරලා අනිත් පුද්ගලයන්ට මේ ඒතං සන්තං ඒතං පණීතං කියන සත්‍යෙට පත් කරන්නට පුළුවන් කවන්න. ඒ නිසා බොහෝ සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලා තමන් තමන්ගේ වැඩේ කරගෙන රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කියලා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් ඵලයට පත් වෙලා රාග බව ද්වේෂ බව මෝහ බව යාලි නූපදීන ලෙස උද්‍රාස් කරනවා. හැබැයි ඒ අයට තවත් කෙනෙකුට මේ මාර්ගය පැහැදිලිව පිළිසිදුව කරගන්නා ආකාරය විග්‍රහ කරලා විස්තර කරලා දේශනා කරන්න පුළුවන්කම නැහැ. එහෙම නැත්නම් අර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තාන ධම්මන්ති කරන්න බෑ. ඒකයි වෙනස. බුද්ධ ඥානවල වෙනස ඒකයි. එනිසා සියලුම බුද්ධ ඥාන අවශ්‍ය වෙන්නේ නැහැ. සුක්ඛ විදර්ශක ආරාතුන්වහන්සේ කෙනෙකුට හෝ අභිඥාලාභී ආරාතුන්වහන්සේ කෙනෙකුට. නමුත් සියලුම බුද්ධ ඥාන ලෞතර බුදු කෙනෙකුට පමණක් තියෙනවා. නමුත් අනික් අයට දේශනා කරන්නට පුළුවන් ආකාරයට අර අත්‍ය ධර්ම නිරුක්ති පටිසම්භිදානත්වේ විග්‍රහ කරලා සිව්පිරිත්‍යාශක්තියන් කියනවා නම් ඒ අරහතුන් වහන්සේ සාමාන්‍ය අරහතුන් වහන්සේ කෙනෙකුට වඩා බුදු කෙනෙකුට පමණ නොවන ආකාරයෙන් යම් ආකාරයකට මේ බුදුහාමුදුරුව මතු සොයා විවෘත කරලා දුන්න දේ නැවත නැවතත් යළි යළි නිරාවරණය කරලා විවෘත කරලා දේශනා කරන්නට කියා දෙන්නට පැහැදිලි කරන්නට මඟ පහදා දෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ඥාන විෂය බොහොම ගැඹුරු දෙයක්. හැම අරහතුන් වහන්සේ කෙනෙකුටම ඔය කියන තෙසත්තා බුද්ධ ඥාන නැහැ. එවන් කොටසක් හරි තියෙනවා. හැබැයි ඒ කොටස ප්‍රමාණවත් තමන්ගේ සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න නිසා.
ගරු ස්වාමීන් වහන්සේ චතුරාර්ය සතර කමඨහන් වලට අයත්න මරණාසුතිය හා බුද්ධානුසුතිය යන දෙකම වැඩිමේදී කමඨහනක් ලෙස යොදාගන්නේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම නේද? මෙසේ එකම කමඨහනක් මගින් අනුසුති දෙකක් වැඩෙන ආකාරය පැහැදිලි කර දෙන්න.
නෑ, ඒක වැරදි කතාවක්. මරණානුසුති කියන්නේ අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජා දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජා අනත්තානුපස්සී විහෙරති අර්ථ සංඥා පජා. මේ තමයි ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කළා තමන්ගේ හිතේ මේ රාගය ද්වේෂය මෝහය පිළිබඳ ඇති නිත්‍ය බව සුඛ බව අර්ථ බව හිතෙන් අස්කර. එමන්න යද නීත්‍යන් තන් දුක්කන් යන් දුක්කන් තද නත්තා කියන ගත්වය හිටහි ගත්වය. නම් බුද්ධානුසතිය ඕකන මේ බුද්ධානුසතිය වෙනවතිය. නිබ්බිධානු පස්සී විහරති අභිනන්දින් පජාති. විරාගානු පස්සී විහරති රාගම් පජාති. නිරෝධානු පස්සී විහරති සමුදයන් පජාති. පටිනිසග්ගානු පස්සී විහරති සම්භූපදි පජාති. එතන පෙන් හතරක් තියෙනවා, පියවර හතරක් තියෙනවා. ත්‍රිලක්ෂණය කියන්නේ තුනක්. බුද්ධානුසතිය මේ බව උදුරා ගන්නට නිබ්බිඩා විරාගා නිරෝධා පටිනිසග්ගා හතර මෙනෙහි කරලා අභිනන්දනය රාගය සමුදය උපාදානය හිතෙන් ඉවත් කිරීම. එතකොට තමයි මේ රාග බව ද්වේෂ බව මෝහ බව යළි නූපදින ආකාරයට බව උදුරා දැමීම සිද්ධ වෙන්නේ. එනිසා බුද්ධානුසතිය එකක්, මරණානුසතිය එකක්, අසුභානුසතිය තවත් එකක්, මෙත්තානුසතිය තවත් එකක්, ඔය චතුරා රක්කාවි. ඒ වගේම මරණානුසතිය බුද්ධානුසතිය දෙකම අනුපස්සනාවලටයි වැටෙන්නේ, විපස්සනාවලටයි වැටෙන්නේ. මෙත්තානුසතිය අසුභානුසතිය සමත භාවනාවලටයි වැටෙන්නේ. අර අනිත්‍ය දුක්ඛානත්ත මෙනෙහි කරලා මරණානුසතියක් නිබ්බිදා විරාගා නිරෝධාපට්ටි නිසග්ගානුපස්සනා කරලා බුද්ධානුසතියක් වැඩෙනකොට මේ අනුසති දෙක වැඩෙනකොට අනුපස්සනා වැඩෙනවා. සතර අනුපස්සනා පූර්ණ වෙනවා. කාය කාය අනුපස්සනා, වේදනා වේදනා අනුපස්සනා, චිත්තේ චිත්ත අනුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බව උදුරා ගමන්නට උපකාරක ධර්ම 37ක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බුද්ධකාරක ධර්ම කියන්නේ බව උදුරා ගමන්නට උපකාරක ධර්ම. මොන කවුද? රාග බව, දේශ බව, මෝහ බව. ඒ නිසා මරණානුස්සතිය, බුද්ධානුස්සතිය පදපරම විදියට මරණන් නියතං ජීවිතං අනියතං කීතියයි කියලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ මේ මරණානුස්සතිය මේ මාර්ගයට ණය වෙන්නේ මේ නිත්‍ය සුඛාර්ථ තමා තුළ මුල් බෑගෙන පැල්පටියන් වෙලා පවතින නිසා. නමුත් මේ නිත්‍ය සුඛාර්ථ ඉවත් කරලා අනිත්‍ය දුකාර්ථ මෙනෙහි කිරීමෙන් මරණානුස්සතිය ත්‍රිලක්ෂණය දෙකම සම්පූර්ණ වෙනවා. ඒක නිසා මේ මරණානුස්සතිය කියන කාර්යයට තේරුම් ගත දැම මරණ ඉවරල් කියන්නේ මොකද්ද? මේ මරණානුස්සතිය අර අනිත්‍යාවත සංඛාරා උපාද වල මේ මොකක්වත් නෙමෙයි. ඔය කියන්නේ මේ අනිත්‍ය දුක්ඛාරත් මෙනෙහි කරලා නිත්‍ය දුක්ඛාරත් ඉවත් කරන්නේ මේ මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා හරියට තේරුම් ගන්න ඕන මරණානුස්සතිය කියන්නේ මේ කියන නිත්‍ය දුක්ඛාරත් තමයි අපිට මරණයට මාරයට ණය කරන්නට සියලුම දේවල් වලට පැවැත්ම පාත්තාගෙන යන්නට ඔය උපකාර වෙන වැරදි ප්‍රතිපදා වැරදි දැක්ම වැරදි ආකාර. ඒ වගේම මේකෙන් ඉතින් ඉදහස් වෙන ප්‍රමාණිත දුකකට වෙනේ කළා. ඊට පස්සේ දෙවනුව තමයි නිබ්බිදා විරාගා නිරෝධ පටිමිසක් කරන්න ඕන. ඒ නිසා යම්කිසි බුද්ධ ශ්‍රාවකේ ධර්ම කතුකේ අර ධර්ම කතුක සූත්‍රයේ තියෙනවා අනිත්‍ය දුක්ඛාරත මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිමිසක් කියන්නේ නැත්නම් ඒ පුද්ගලයා මේ නිවන් මඟ විකාශ කරන කෙනෙක් නෙමෙයි, කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා පදපරම ලෙස වැරදි දෙයක් ප්‍රකාශ කරනවා, පෙන්වලා දෙනවා, නිවනට උපකාර වෙන දෙයක් කියන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන.
අවසර අපේ ආදුරේ චතුරාර්ය ආරක්ෂා තුළ
චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති දෙකම තියෙනවා. ඔව්, සමත විපස්සනා දෙකම තියෙනවා, චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති දෙකම තියෙනවා. ඒ වගේම සුද්ධ බුද්ධ දෙකම තියෙනවා. ඔන්න වචන දෙකක්. සුද්ධ බුද්ධ දෙකම තියෙනවා. සුද්ධ කියන්නේ මොකක්ද? සමතය. බුද්ධ කියන්නේ විපස්සනා බව උදාරයි. එනිසා දැන් ඉතින් සුද්ධ වෙන්නේ ඕන. සුද්ධ වෙන්නේ මොකින්ද? සමත මේ මෙත්තානුසතිය අසුමානුසතිය. බුද්ධ වෙන්න මොකින්ද? රාග බව, ද්වේෂ බව, මෝහ බව උදාරයි.
කරු ස්වාමීන් වහන්ස, අනිච්චානුපස්සි විහෙරති කියනකොට පස්සි යන වචනේ තේරුම පහදා දෙන්න.
පස්සි කියන්නේ එතන ප්‍රහාණය කරනවා, ප්‍රහාණය කරලා අස් කරනවා. වචන දෙකක් පස්සි. හැම අනුපස්සනාවකම පස්සි කියනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න, අනිච්ච අනුපස්සි නිච්ච සංඥා පදයක්. යම් කිසි දෙයක් අත්කරින්න නම් එකක් මෙනෙහි කරලා අර ප්‍රහාණය කළ යුතු දේ අයින් කරන්න, පජහති වෙන්න. ඒ වගේම දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. එනිසා අනුපස්සනා කියන මේ භාවනාවේ එකක් අයින් කරන්න, මේකට කිව්වා අනති වර්තනට්ඨේන භාවනා. අර අනත්තකාරී එවනම් තමන්ට මේ වැරැද්දක් සිදු වෙන දේ අයින් කිරීමේ චේතනාවක් ඇතුවයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිත්‍ය සුඛාර්ථ හිතෙන් අයින් කරන්නේ. ඒකට කියනවා අනති වර්තනට්ඨේන භාවනා. ඊට පස්සේ අර නිබ්බිදා විරාග නිරෝධා වල ටිකවත් තදූපක විරිය වාට්ඨේන භාවනා. එතකොට භව මේ භව කියන රාග බව, ද්වේෂ බව, මෝහ බව තදින්ම මුල් බෑගෙන ඒක තදූපග විරිය වහති. ඒක සම්පූර්ණයෙන්ම නැරි නූපදී ආකාරයට ඉතින් මුදුරා අත්කිරීම තමයි බුද්ධානුසතිය කරන්නේ. මරණානුසතිය කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නේ කරලා මේක හිතේ තියෙන මේ වැරදි දේ වැරදි ආකල්පේ වැරදි දැක්ම වැරදි දෘෂ්ටි ඉවත් කරලා පිළිතුරු කරගන්න.
ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස උජුම් කායම් පණිදාය තේරෝ පහදා දෙන්න.
උජුම් කායම් පණිදාය කියන්නේ මේ මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ ධීමානන්ද සූත්‍රයේ තියෙනවා පියවර දෙකක්. පළවෙනි පියවර දැන් මෙතන කියනවා පල්ලංකම් ආභූජිත්වා උජුංකායන් උජුංකායන් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් පල්ලංකම් ආභූජිත්වා කිව්වේ 15 අංකයට පල්ලංකම් මානය තමයි ඉතේ තියෙන අර මහාන්තත්වය. අර අපි දැන් ඔය සිල් සමාදන් වෙනකොට කියනවනේ උච්චාසයන මහාසයන කිය මේ දෙකම අපි 15 අංකයට ගේන්න ඕන. උදාස් බව මහාන්තත්ව බව හිතේ ඇතිවන ඒ හිතේ මහාන්තත්වයක් උද්දච්ච බවක් තියෙනවනම් උදාස් බවක් තියෙනවනම් ඒක 15 අංකයට ගෙනේම තමයි අර පල්ලංකම් ආභූජිත. උතුම්කාරයේ අපේ හිතට අරමුණු වන සෑම අරමුණක් පිළිබඳවම පැහැදිලිව දැනගැනීම එහෙම නැත්නම් අර විමර්ශනය කරලා ආවර්ජනය කරලා මේවා විමසා කටයුතු කිරීමේ හැකියාව තමයි උතුම්කායම් පණිදාය කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේ මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ තියෙන ඔය බොහෝ පියවරවල් පද කරන විදිහට වෙන වෙන අර්ථවලින් වෙන වෙන වචනවලින් වෙන වෙන පදවලින් සිංහලට පරිවර්තනය කරනවා. එනිසා මේ භාවනා කරන්න අද පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේක හරියට තේරුම් ගත්තොත් අපිට ඕනම තැනක ඉඳලා මේ වගේ ජනකාය මැජේ ඉඳලා ඔය කියන තත්ත්වය සාක්ෂාත් කරගන්නට පුළුවන්. ගෙදරින්නෙනුත් පුළුවන්. ඕනෙට ඉඳන් ඕන වැඩක් කරනකොට පුළුවන්කම් තියෙනවා. නමුත් ඔය කියන ප්‍රාණයාම භාවනාව, ඔය කියන පද කර්ම භාවනාව, ඔය කියන අනාර්ය භාවනාව එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මිනිසුන්ගෙන් වෙන් වෙලා ගහකුලකට ශූන්‍යාගාරයකට කැලේකට මිනිසුන්ගෙන් ශූන්‍ය වූ තැනකට ගිහිල්ලා ගහක් මුල කය පිළින් කරගෙන ඉන්න කතාවක් තමයි මේක කියන්නේ. ඒක නිසා ඒවා වැරදි පරිවර්තන නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර්ථ ධර්ම නිරුක්ති හොයන්නේ නැහැ. වැරදි පරිවර්තන කියන්නේ. ඒක නිසා නිවන වැහුනේ භාවනා වැරදුනේ මගපල නොලැබුනේ මේ වැරදි පරිවර්තන මිනිස්සු උගන්නලා මිනිසුන්ව නමග යවන්නේ. නොමගේ අගිය මිනිස්සු දැන් හිතනවා මේක විතරයි තියෙන්නේ, මීට වඩා වෙනස්කයක් නැහැ, මීට වඩා වෙනස් සත්‍යයක් ධර්මයක් මේවා නැහැ කියලා. උගන්නන්නේ එකමයි. ඉතින් කොහෙන් දෙනුනද? කොහෙන් ගන්නද? ඒක නිසා මේ අර්ථ නානත්වය, ධර්ම නානත්වය, නිරුක්ති නානත්වය, පටිච්ච සම්පදාය නානත්වය යම් කෙනෙක් මතු කරලා පෙන්වුවාම තමයි මේ සම්දේශනාව විග්‍රහ කිරීමෙන් තමයි මේවා දෝතාවෙච්ච පරිවර්තය මතු වීමෙන් තමයි මේ වැට ඇටියට මේ නියම නිවැරදි මාර්ගය අනුගමනය කරන්න භාවනාව කරගන්න මඟ බල ලබන්නට උපකාර වෙන ආකාරයට ක්‍රියාත්මක වෙයි. උජුම් කායම් කියන්නේ අපේ කාය කියන්නේ මේ කය නෙමෙයි. කායම් කියන්නේ ක්‍රියාව. අපේ හිතේ ඇයෙන් කරන ක්‍රියාව, කණෙන් කරන ක්‍රියාව, නාසයෙන් කරන ක්‍රියාව, ඒ සියලුම ක්‍රියා හයම කාය, සබ්බ කාය, 36 කාය කියලා. සබ්බ කාය කියන එකට කායවල 36. චක්කු කාය, රූප කාය, චක්කු විඥාන කාය, චක්කු සම්පස්ස කාය, චක්කු වේදනා කාය, චක්කු ධන්නා කාය 6ක් තියෙනවා. චක්කු සෝත 6යි, ඝාන 6යි, ජීවා කාය, කාය 6යි, ධම්ම 6යි, 36යි. කාය කියන වචනේ කොතනකවත් ත්‍රිපිටකයේ මේ කය ශරීර කූඩුව විග්‍රහ කරන්න පාවිච්චි කරලා නැහැ. ඒක කියන්නේ ශරීරය. කාය කියන්නේ ක්‍රියාව. ක්‍රියාවේ වේගයේ තමයි මේ ඔක්කොම
තියෙන්නේ.
කායේන වාචා. එතෙන්දි අපේ ක්‍රියාව වචනේ. මේ කො ක්‍රියාව ක්‍රියාකාරක. අපි ක්‍රියාවෙන් කතාවෙන් වචනෙන් සිතිවිල්ලෙන් යවතුරු වර්ධක කරන කායන වාචා සිත්තේ. දැන් අපි මේ ක්‍රියාවක් නැතුව අපිට පුළුවන් දානක බණින්න ගන්න වර්ධක කරන්න. දැන් ඒක නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප ශක්තිය මේ රූප වලට කිසිම ශක්තියක් ලැබෙන්නේ නැහැ. කොහොමද ශක්තිය ලැබෙන්නේ? මේ ක්‍රියාව මේ වේගය මේ විඥාන ශක්තිය නිසා. දැන් ඒක නිසා මේ මහා භූත හතර ස්වභාවිකව ක්‍රියාත්මක කරන්න මොකද? විඥාන ශක්තිය. විඥාන ශක්තිය නැත්නම් ඔය ගඩොල් දෙකියුත් එකයි මේ කණුකුත් එකයි ඔය බුද්ධලේකුත් එකයි. දැන් බලන්නකො විඥාන ශක්තිය නැති වෙලා මැරුණට පස්සේ ඔය කය තියෙනවා. ඔය ඇහ තියෙනවා. ඔය කන තියෙනවා. නමුත් දැන් කාය තියෙනවා. නැහැ. ඒකර මේ කණුවත් එකයි කණුවෙත් තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන හත. අර මැරිච්ච මලගඳේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි. එතන විඥාන ශක්තිය ක්‍රියාකාරී ශක්තිය නැහැ. මේ දෙකේ වෙනස තමයි මේ තේරුම් ගන්න බැරුව වටිනා. ඒක නිසා ඔය අද භාවනා කරන මිනිස්සු ඔක්කොම කරන්නේ මේ මලකඳකට භාවනා කරනවා වගේ මේ කය මේ ශරීර කුඩු භාවනා කරනවා. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි මේ භාවයටම්බෙන් භාවිතම් පහට පිටපයින් යන කරන මොනවාද? මේ කාය සම්බ කාය ක්‍රියාකාරීත්වය. කියනවා වෙන මොකක්ද නෙමෙයි.
කර්මයේ
කර්මය කියන්නේ කාය විඤ්ඤාණ කරන දේ. දැන් චේතනාව වෙන්නේ කොහොමද? ක්‍රියාව. චේතනාව වන්නේ චේතනාවන් වික්‍රේ කම්ම වදා. කාය වාචා මනස කර්ම. එතන කාය කියලා කොතන කොට නැහැ. තියෙන්නේ මොකද්ද? කාය. කායගත ආසති. කාය කායන් වසනා. ඔක්කොම සම්බ කාය. චක්කු කාය, සෝත කාය, ධාන කාය, ජීවා ඔක්කොම කාය. මේ ඇහෙන් වැඩක් නැහැ, ඇහි ක්‍රියාකාරීත්වයක් නැහැ. කනෙන් වැඩක් නැහැ, කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. දැන් මැරිච්චන්නේ ඇහ තියෙනවා. ඇහ ගලවගත්තේ නැහැ. කන තියෙනවා. හැබැයි ඇහෙනවා. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නැහැ. මේක හොඳට තේරුම් ගත යුතු ධර්මතාවය. නම් මිනිසු හිතන්නේ ඇහ තමයි ඔක්කොම කරන්නේ කන තමයි නෑ ඒක බැරි ඒක නිසා මේ ක්‍රියාකාරීත්‍ය ක්‍රියා කිරීම තමයි ක්‍රියාත්මක කිරීම තමයි මේකේ වරද ඒ ක්‍රියාත්මක කරන වේගය කවුද තිබුණා විඥානය විඥානය තමයි මේ ක්‍රියාත්මක ඇයි මොකද විඥානයට ආහාරවල ඒ නිසා මේ සබ්බකාය පටිච්චසමුප්පාදයේදී අසුචිචාමීති පච්චචිචාමීති තේරුම් ගන්න සබ්බකාය පටිසංවේදී තේරුම් ගත්තේ නැත්නම් අර පස්සම් බයං කාය සංකාරං කරන්න බෑ. පස්සම් බයං චිත්ත සංකාරං කරන්න බෑ. මේ අද ඔක්කොම කන පිට ගහලා වැරදියට පරිවර්තනය. අයෙන්
කියන වැරදි තුනක් ගැන මම කියන්නේ පන්තිරි තමයි දැන් ඔයක.
ඒක ඉතින් පස්සේ කාලෙක අටුවාකාරයෙන් ගියක් ඒවා කය ඔය මේ හිතක් නැතිුණා නම් ඔය කය කරන වැඩේ පුළා හැදී ඈ හිතම එනම් මනෝපුබ්බංගමා ධම්මා මනෝදෙත්ත මනෝම්‍යා මනසාකේ පරිත්තේන ඉගෙනම් දරුතාව විතර එහෙනම් ඒක වැඩක් ඒක නිසා මේ අපි කරන කියන හිතන සියලුම දේ කරන්නට මුල් වෙන්නේ මොකද්ද මනස මනෝපුබ්බංගමා නැතුව දැන් අර මහා සත්‍ය වච්චකෝච්චක සූත්‍රයේ තියෙන්නේ ওই තර්කය. බුදුහාමුදුරුවෝ එක වච්චක සත්‍යකෝච්ච ආ තර්කය. මේ මනස නෙමෙයි මුල් වෙන්නේ ওই කයයි. නම් බුදුහාමුදුරුවෝ පෙන්නවා ওই වච්චක සත්‍යකෝච්ච දි තර්ක ඔක්කොම ඒව තමයි අද මේ වච්චකාම තමයි සත්‍යකෝච්ච තමයි ඔක්කොම මේ ඔය විදිහට ඔය කතා කරලා ඔය ක්‍රියා කරලා ඔය වැරදි දේවල් මිනිසුන්ට උගන්වන්න. සුතමුත විඤ්ඤාත පංචස්කන්ධේ මනෝමය වශයෙන් සුතමුත
විඤ්ඤාත මාතර ඒකේ ප්‍රතිපල. ඒක ප්‍රතිපල නෝ මනෝමය වශයෙන්. ඔව්. තර්සෝමින වහන්ස රහතුන් වහන්සේ පටිච්ච නොවන නිසා පස්ස හටගන්නේ කෙසේ?
දැන් ඉතින් කිව්වා වගේ කතාව. ආ ડોක්ටර් මුදෝ ගලියලා අට දෙන්න වැඩි. ඔයයි කරන්නේ. මං කිව්වා මෙක දෙක. පස්ස සම්පස්ස දෙකක් තියෙනවා. තේරුණාද? පස්ස වෙනවා බුදුහාමුදුරන්ට තරහ දුන්නා දෙකක් කාට පස්සේ තියෙනවා. නැත්නම් මොකද්ද? සම්පස්ස නැහැ. දැන් සංඥානේ රාගයෙන් දේශයෙන් මොහෙන් පස්ස කරන්නේ නැහැ. ඇයි?
බුදුහාමුදුරන්ගේ පස්ස ඇති වෙන්න
දැන් බුදුහාමුදුරුවන්ගේ ඇහැ තියෙනවා ඇහැ රූපයක් බලනවා රූපේ ලක්ෂණයි කියලා තේරුම් ගන්නවා දැනගන්නවා ලක්ෂණ කෙනෙක් කැත කෙනෙක් රජ කෙනෙක් පහත් කුලයක කෙනෙක් මේ ඔක්කොම ඒක පස්ස දැන් සම්පස්ස කියන්නේ පටිච්චෙන්න ඉච්චෙල්ලා වෙන තින්නම් සංගති පස්ස මේ ගති තුනක් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සු ඒ සම්පස්ස වෙන්නේ නැහැ හේතුව මොකද න පටිච්ච නිසා පටිච්ච වෙන්නේ නැති නිසා නම් බුදුහාමුදුරුවෝ නැති කළේ මොකද්ද පටිච්ච පටිච්ච නැති කළේ මොකද්ද අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කර නිච්ච සුඛාත්ත ඉවත් කරාම පටිච්ච වෙන්නේ නැහැ මේ එතකොට සම්පස්ස වෙන්නේ නැහැ පස්ස අකුසල මූල කිව්වහම ඔක්කොම සම් සම්පස්ස සම්භවං සම්භූතං ඔක්කොම සම් නම් කුසල මූල පටිච්චසමුප්පාදේ පස්ස භව බුද්ධ භව ඒක අරමුණයි මනසයි තියෙනවා ක්‍රියාත්මක වෙන ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ හරි
ගරුස්වාමීන් වහන්සේ ඉදිවරුන්නේ සීමා බෝධිය බෝධීන් වහන්සේ අභියස පවතින බුද්ධ ශක්තිය හා එක්වතාවක් අනුගත වීමෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කිරීමෙන් නිවන් අවබෝධය කර ගැනීමට ප්‍රමාණවත්ද
නැහැ දැන් මහා පරිනිබ්බාන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා ඊට ඉස්සෙල්ල වචනය මොකද්ද වචනේ සද්දස්ස කුල පුත්තස්ස දසනියාන සම්මුති අසද්දස්ස කුලපුත්‍රයෙකුට එහෙම නැත්නම් මේ ධර්මයේ සුතමේ ඥානයෙන් තේරුම් ගත්තේ නැති කෙනෙකුට පරතෝකෝචිතපත්ත්‍ය නොලැබූ කෙනෙකුට මේ ත්‍ත්වයට පත් වෙලා සම්මා දිට්ඨියට පත් වෙන්න බැහැ. දැන් ওই විදුවන්න ගමේ ওই පන්සලේ ඉන්න විදුවන්නේ විද්‍යාදෘෂ්ටික පුද්ගලයෝ ඉන්නවා. එතනම හිටියා එතනම වැඳුම් පිදුම් කළා මේ සද්දස්ස කුල පුත්තස්ස ත්‍ත්වයටපත් නොවුනනම් මුරගාලේ විතරයි වැඩක් වෙන්නේ නැහැ. සල්ලි එකක් ගන්නවා ව්‍යාපාරයක් කරනවා පමණයි. තව තවත් පව් කරගන්නවා පමණයි. බුද්ධ ශක්තියටපත් වෙන්න බැහැ. ඒක නිසා මේ සද්දස්ස කුල පුත්තස්ස කියන ත්‍ත්වයටපත් වූ කෙනෙකුට පමණයි ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ බුද්ධත්වයට පත් වූ ඒ අසුතු බෝරුක ගාවට ගිහිල්ලා ඒ මධ්‍ය මණ්ඩලයේ ගිහිල්ලා ඒ බුද්ධ ශක්තියට තමන්ට අනුගත වෙලා දර්ශනීයන සංවේදීඥාන කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන් නම් දර්ශනීය පහතබ්බා කියන තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ හිරිවඩුන්න බෝධීන් වහන්සේට යන හැම කෙනෙක් ගාවටම සෝතාපට්ටි ඵලයට පත් වෙන්න උපකාර වෙන ශක්තියක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කාටද? මේ සද්දස්ස කුල පුත්තස්ස කියන තත්ත්වයට. සද්දස්ස කුල පුත්තස්ස තත්ත්වයට පත් වෙන්න නම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සීසත් ධර්මයක් ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අන්න සද්දස්ස කුල පුත්තස්ස අන්නේ පුද්ගලයාට තියෙන බොටල් එක එහෙම නැත්නම් අර බාධකය ඉවත් වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා ධම්මානුගම ප්‍රතිපදාවේ හැසිරීලා සම්මාදිට්ඨිය ධම්ම සම්දිට්ඨිකෝ කියන පැත්තේ සම්මාදිට්ඨිය පත් වෙලා සෝතාපන්න ඵලෙට පත් වෙනවා.
ස්වාමීන්
වහන්සේ ප්‍රශ්නය එමේනි පුද්ගලයේ එක්වතාවක්
පමණක්
එක්වතාවක් හොද්දටම එක්වතාවක් හොද්දටම හැබැයි සද්දස්ස කුල පුත්තස්ස නෝ කෙනෙකුට සිය වතාවක් ගියත් වඩා සද්දස්ස කුල පුත්‍රයෙකුට එක් වතාවක් ගිය ඇති. හැබැයි වෙන තැනකට ගිහිල්ලා ඒ නමින් එහෙම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ තැන් කියලා වෙන වෙන පර දේශවල ගැනගත්තට බුදාගත්තට දමදිව ගියයි කියලා හරියන්නේ නැහැ. මේ බුද්ධ දේශයටම යන්නේ මේ බුද්ධ දේශයේම බව උදුරාගෙන වූ ශක්තිය ගැප් වෙලා තියෙන මධ්‍ය මණ්ඩලයේම අර ගුරුත්වාකර්ෂණ ශක්තිය ලෝකයේ අවම මධ්‍ය මණ්ඩලයේ කියන්නේ වෙන්දේ විදිහට.
ගරු ස්වාමීන් වහන්සේ ජම්බුද්දීපේ නිරංජන ගඟ තියෙන්නේ කොහෙද?
දැන් ඒ ගඟ දැන් නැහැ. ඒ ගඟ වැහුවා. කවුද වැහුවේ? මහා පරාක්‍රම බාහු රජු වූ දේශපාලන හේතුවක් නිසා ගඟ 14 පොළකින් වැහුවා. නිරංජන ගඟ.
දැන්
කෑලි කියනවා. දැන් යාන් ඔය කොටසක්, කුරුළු ඔය කොටසක්, මෙහෙම කන්දලම ඔය කොටසක් මෙහෙම කියනවා. දැන් ඇල හැර කියන තැනින් ඒ ජලපාර ඒ ගඟ පළමු කොට වැහලා මිනේගියට කන්තලේට වතුර පාර හැරෙව්ව දේශපාලන හේතුව නිසා. ඊට පස්සේ කන්දලෙමින් වැවක් බැඳලා ඉදිවඩුන්නේ පිනාමලුවෙන් වැවක් බැඳලා උරුළු වැවෙන් වැවක් බැඳලා මහකන්දරාවෙන් මේ තව වාහල් කඩෙන් මෙහෙම 14 පොළකින් වැව ගඟ නිරංජන ගඟ වාහල මේ මහවැලි ගඟ තරම් ලොකු විශාල ගඟ තිබුණ ගඟ ඔරුපාර කිය ගඟ වෙනදා කරපු ගඟ සංගමිතාමහිනිය ඔරුවක නැගිලා බෝපැලේ රැගෙන ගිය ගඟ වැහුණු.
දැන් ඉදිවඩුන බෝධීන් වහන්සේ ළඟ අභියස තියෙන ඒ ගඟ පාර ඒකට එක ශාඛාවක් නේද ස්වාමී?
ඔව්. ඒකත් පැරණි ගඟේ කොටසක්.
ගරු ස්වාමීන් වහන්සේ පටිච්ච නොවි ශබ්දය ඇසෙන්නේ කෙසේද? පටිච්ච නොවි ශබ්දය ඇසෙන්නේ කෙසේද? ක්‍රියා සිද්ද අව්‍යක්ෘත සිද්ද හටගන්නේ කෙසේද?
දැන් පටිච්ච කියන එකේ තේරුම නුදනයි ඔය අහලා. පටිච්ච කියන්නේ මොකක්ද? පටිච්ච වචන දෙක කැමැත්තක් තියෙනවනේ ඒ දෙයට පටිච්ච දැනෙන්නේ. කැමැත්තෙන්ම බැන්නේ නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වීම හේතුව කොට සම්බන්ධයක් උපත ලබනවා මේ ආපෝ තේජෝ වායු පඨවි මහා භූත අනුව විඥාණයෙන් සම්බන්ධයක් උපත ලබනවා. ඒකයි පටිච්ච සමුප්පාද ධර්මයේ වෙන මොකක්ද? දැන් මේ හැම කෙනෙක්ම දැන් මේ ඉඳමේ තියෙන පොල් ගස් යාන වාහන දකින්න පටිච්ච වෙනවනේ. කොහොම පටිච්ච වෙන්නේ? යම් කිසි වාහනයක් හෝ පුද්ගලයෙක් හෝ බාහක හෝ මොකක් හෝ දැකලා ඒ ගහට විශේෂ බැඳීමක් කැමැත්තෙන් ඇති වුණොත් ඉච්ච නිච්ච වුණ අන්න පටිච්ච වෙනවා. එහෙම නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. දැන් ඔය යන එනකොට පාරිසි යාන වාහන මිනිස්සු දකින්න හොන්දරන් ඒවා අව්‍යාපති ඒවා දකින්න දැක්ක තමන් මේක ඒකෙන් අපි පටිච්ච වෙන්නේ නැහැ. ඒකට මේ පටිච්ච වෙනවා කියන්නේ කැමැත්තෙන්ම ඒ දැකපු දෙයට ඇලෙනවා ගැටෙනවා මුලාන තුනින්ම පටිච්ච ඇලීම ප්‍රිය අන්තේ ගැටීම අප්‍රිය අන්තේ මැනීම ප්‍රිය අප්‍රිය අනුක්‍රම අසුගාන්තයේ තියෙනවා නම් විතරයි පටිච්ච වෙන්නේ සංකාරයක් වෙන්නේ. එහෙම නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච නුනොත් සංඋපාද වෙන්නේ නැහැ. සංඋපාද නුනොත් සම්බන්ධතාවයක් ඇතිලා සංදි වෙලා සසරට බැඳෙන ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න. ඒකෝට මේ පටිච්ච නුපාද ධර්මයේ තේරුම් ගන්න නැත්නම් ඔය පටිච්ච කියන වචනේ තේරුම් ගන්න.
ස්වාමීන් වහන්සේ දැක්ම හා දර්ශනය වෙනස් වන්නේ කෙසේද?
මොකක්ද ආයි කියන්නේ වචන දෙක?
දැක්ම හා දර්ශනය වෙනස් වන්නේ කෙසේද?
මම කියන්නම් මේකේ හරියම වචනේ දර්ශනය කියන්නේ ඡන්දස් වෛදික සංස්කෘත වචනයක්. දර්ශනය කියන්නේ ඡන්දස් වෛදික සංස්කෘත බුද්ධ දේශනාවට නොගැලපෙන වචනය. නමුත් දැක්ම කියන්නේ සිංහල වචනය. නමුත් බුදුහාමුදුරුව මේ කියපු දේ හරියට තේරුම් නොගත්ත මිනිස්සු තමයි දර්ශනය කියන වචනේ අරගෙන තියෙන්නේ. විදර්ශන, දර්ශන එහෙම එකක් බුද්ධ දේශනාවේ කොහෙවත් නැහැ. හැබැයි දර්ශන කියලා නෑ, දර්ශනේන කියනවා. දර්ශනේන සම්පන්න. දර්ශනියනම් සංවේදනය. ඒ දර්ශනේන කියන එකයි දර්ශනේ කියන එකයි එකක් සංස්කෘත එකක් මාගේ. මේකයි වෙන්නේ. සංස්කෘත වචනේ ජීවනට බුද්ධ දේශනාවට ගැලපෙන දෙයක් නෙමෙයි.
ඒකේ දෙවෙනි කොටස අවසර
අපේ දස්සනේන සහ පස්සතෝ කියන එක දෙකේ සම්බන්ධතාවයක්
තියෙනවා.
ඥානතෝ පස්සතෝ කියන එක පස්සතෝ වචනේ නෑ.
ඔව්.
අතන දස්සනේන කියන එක යම්මාකට
නෑ. එතන පොඩි වෙනසක් තියෙනවා. දැන් ඥානතෝ කියන්නේ දැනුම. අහල දැනගන්න. සුතමේ ඥාන. පස්සතෝ කියන්නේ පසක් කොට තමාතුලින් දැකගන්න. ධර්මයේ පසක් කොට හේතුඵල ධර්මයේ දැක ගැනීම තමයි පස්සුත. මේ හේතුඵල ධර්මයේ අහල දැන ගැනීම තමයි ඥාන. කුසලම් පජානාති අකුසලම් පජානාති කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති ඥාන. ඒක තමන්ගේ තුල පසක් කොට හේතුඵල ධර්මයේ බහා ගල්පා බලා විනය කරුදා බලා දැකීම පසක් කොට දැකීම පස්සුත. ඒ ඥානතෝ පස්සතෝ නැතුව අරහතෝ ඉන්න බෑ. රාවෙලිම අක්කන් බෑ.
ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස ප්‍රතිමෝක්ෂ සංවර සීලය පැහැදිලි කර දෙන්න.
දැන් සංවර සීලේ පියවර කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය. දෙවෙනි එක ප්‍රත්‍ය සංවර සීලය. තුන්වෙනි එක ආයතික සංවරය. එහෙනම් ආජීවක පාරිශුද්ධ සංවරය. හතරවෙනි එක තමයි ප්‍රාතිමොක්ඛ සංවරය. ප්‍රාතිමොක්ඛ සංවරය කියන්නේ නැවත නූපදී ආකාරයකට මේ සම්බන්ධයක් ඇතිවීමෙන් නිදී නිදාස් වෙන්නට උපකාර වෙන සංදි විසක්ති කරන්න සංකාර විසංකාර උපකරන්නට උපකාර වෙන නිවනට උපකාර වෙන ප්‍රාතිමොක්ඛ සංවරය. හැබැයි ප්‍රාතිමොක්ඛ සංවරය ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය, පත්‍ය සංවරය, ආජීව පාරිශුද්ධ ආජීව සංවරය නිසා. ඒක තේරුම් ගන්න.
ස්වාමීන් වහන්සේ සංඝය යනු සංඝසදමෝ පිරිසමි.
ඔව්.
එසේනම් සංඝ බේදය යනු මින් අදහස් මෙහි යනු යනුෙන් අදහස් වන දෙහි නිරුක්ති අර්ථය කුමක්ද?
දැන් සංඝ කියන්නේ මේ සම්බන්ධතාවයේ සංසාර බැඳීම් සාමුලින්ම ගාලා බිඳලා ඉවත් කරන. එතකොට මේ සංසාර බැඳීම් බිඳලා ගාලා ඉවත් කරන ධර්මය සංඝ ධර්මය. මේ සංඝ ධර්මයේ භින්න කිරීම, ભેද කිරීම, වෙනස් කිරීම, විකෘති කිරීම සංඝ ભેදේ කියලා සංයුක්තනිකායේ පැහැදිලිව සූත්‍ර ධර්මයක පැහැදිලිව විග්‍රහයක් කරලා තියෙනවා. එනිසා සංඝ වේදේ කියන්නේ සංඝ කියන්නේ භික්ෂුණෙනි. සංඝ කියන්නේ මගඵල ලැබූ අය. දැන් මේක පැහැදිලිව පිරිසිදුව කියනවා දක්ඛින විභංග සූත්‍රය. බික්ඛු සංඝස්ස දේම කියලා කියනවා. දැන් කවුරුද දන්නවනේ දානෙකදී මොකද කියන්නේ? බික්ඛු සංඝස්ස දේ. දැන් බික්ඛු කියන්නේ භව ක්‍රය කරන්නට, රාග භව, ද්වේෂ භව, මෝහ භව නිත්‍යං ඉවත් කර අස් කරන්නට අප කැප වෙලා කටයුතු කරන පුද්ගලයා බික්ඛු. බිහි කිරීමේ ශක්තිය ක්‍රය කරන්නට ක්‍රියාත්මක වෙන පුද්ගලයා, ක්‍රියා කරන පුද්ගලයා බික්ඛු. මේ භව උදුරා ගැන වූ පුද්ගලයා සම්බන්ධතාවය සහ මුලින්ම නැවත නූපදින ලෙස අඩුමාසයෙන් දැක්මවත් දෘෂ්ටියවත් පිරිසිදු කරගත්ත පුද්ගලයා සංඝ. එහෙමනම් සංඝ කියන්න පුළුවන් වෙන්නේ සෝතාපට්ටි ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය ලැබූ කෙනෙකුට පමණක්මයි. එතකොට සංඝ දැන් සාංගික දානයක් දෙනවා කියන්නේ ඔය මගඵල ලැබූ කෙනෙකුට දෙන දානය සාංගික දානයක් බව ඔය දක්ඛින විභංග සූත්‍රයේ දානාංශාංශ සූත්‍රයේ දෙකේම පැහැදිලි කරලා කියනවා. ඒ නිසා මේ සංඝ කියන්නේ මගඵල ලැබූ ආර්යයන් වහන්සේ, ආර්යත්වයට පත් වූ අය. සංඝ භේදය කියන්නේ මගඵල ලබන්නට උපකාර වන ධර්මය භින්න කළ, භේද කළ, වෙනස් කළ, විකෘති කළ ක්‍රියාව තමයි සංඝ භේදය. නැතු මේ හාමුදුරු දෙනමක් නෙමෙයි මෙතන සංඝ කිව්වහම මගඵල ලාභී. මගඵල ලාභී කාටවත් දැන් භේද කරන්න බෑ, වෙනස් කරන්න බෑ, වෙනස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ භේද වෙන්නේ. ඉතින් ඒක නිසා මේ හාමුදුරුව දෙනමක් හෝ මගඵල ලාභී දෙනමක් හෝ මගඵල ලාභී නොබන අය දෙන කොටලක් හෝ භේද කිරීම නෙමෙයි මේ සංඝ කියන தත්වයට පත් වෙන්නට උපකාර වෙන පිරිසිදු බුද්ධ දේශනාව, සංදේශනාව, පච්ච සම්මුප්පාද දේශනාව යම් ආකාරයකින් වැරදියට විග්‍රහ කරනවා නම් ඒක සංඝ වේදී. ඒක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා ත්‍රිපිටකයේ සංයුත්තනිකාය සූත්‍රයක්. මම ඒ සූත්‍රයේ නම ඊගවදාවේ පැහැදිලි කරනවා. අඩවාරීටම සූත්‍රයේ මතක නැහැ නම, නමුත් එහෙම සූත්‍රයක් තියෙනවා.
පින්වත් ස්වාමීන් වහන්සේ, ආගාව බෞද්ධ
සොසයිටි එකේ පොත් ගොඩාක් තියෙනවා. වැඩක්
නැහැ පොත් ටික කිව්වොත්. අනේ ස්වාමීන් වහන්සේ චුට්ටක් ඉන්නම් ස්වාමීන් වහන්සේ. මේ පොත් මම දැත්තට තිබ්බොත් ඒක මේ අපරාධයේද? එහෙම නැත්නම් දුන්නොත් ඒක ධර්මයේ නිර්ම ධර්මයේ
නිසා. වැරදි පොත් කාටවත් දෙන්නත් තිබා දැත්තකින් පොයින් හරි තියන්න. හරි පොතක් තියෙනවා නම් දෙන්න. හරි.
ඒ
අය තාම සුට්ටයි සමි.
අනන්තරිය කුසල කර්ම මොනවාදයි පහදා දෙන්න.
ආනන්තරික
කුසල ධර්ම.
කුසල ධර්ම, අකුසල ධර්ම, එහෙමනම් පාප ධර්ම කියලා දෙකක් තියෙනවා. ආනන්තරික කියන්නේ අන්තරික. අතරක් නැතුවම, සිදුරක් නැතුවම ඵල විපාක දෙනවා නම් ඒවා ආනන්තරික. අන්නන්තරික කියන්නේ අන්තරයක්. අන්තරයක් නැතුවම ඵල විපාක දෙන පාප කර්මයක් තියෙනවා, කුසල කර්මයක් තියෙනවා. ආනන්තරික පාප කර්ම පහක් තමයි ඔය කියපු සංඝ ભેදය, ධර්මයෙන් විකෘති කිරීම, අරහතුන් වහන්සේගේ දිවිතොර කිරීම, බුදුහාමුදුරන්ගේ දේශන වීම, මව පියා බැරිම යම් කිසි පුද්ගලයෙක් කළොත් ඒ පුද්ගලයාට අතරක් නැතුවම ඵල විපාක දෙනවා. ඵල විපාක දීලා අවසානයේ තමයි ඔළුව උස්සන්න පුළුවන්කම ලැබෙන්නේ, සිරස් තත්වයට පත් වෙනවා. ආනන්තරික කුසල කර්ම කිව්වේ අතරක් නැතුවම නියත සම්බෝධි පරායනයෙන්ම අරහත් තත්වයට පත් වෙන තැනට යනකම් අතරක් නැතුවම මේ මාර්ග අතර සම්පූර්ණ කරගෙන නිවන කරාම යන දේවල් සෝතාපට්ටි මාර්ගය, චතුරාගාමී මාර්ගය, අනාගාමි මාර්ගය අරහත් මාර්ගයේ සෝතාපට්ටි ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය මේ තමයි අර ආනන්තරික කුසල කර්ම කුණු සලායන අත්තරින අතරක් නැතුව
ඉනතනන්ද අප නිවසේ තුල දිනපතා බුදුන් වැඳීමෙන් පසු මලගිය ඇත්තන්ට පින්දීම සිදු කෙරේ. එය හොඳද නැද්ද? කරුණාකර සත්‍ය අසත්‍ය
ඒක හොඳයි. හරියට පින්දෙනවනම් හරියටම හොඳයි. ඒක තමයි අහපත්ම දේ. හරියට පින්දෙන එකයි වැරදිට පින්දෙන එකයි කියලා දෙකක් තියෙනවා. හරියට පින්දෙනවා කියන්නේ මොකක්ද? කරුණු දෙකක් දෙපැත්තක් තියෙනවා. එකක් මේ තමන් දෙන පින තුන් විට පහදාගෙන දෙන්න ඕන ඒක මූලික අවශ්‍යතාවය. පින් දෙනකොට පින් පවර් එකට පින් අනුමෝදන් කරගෙන කරනකොට තුන් විට පහදාගෙන පින් දෙන්න ඕන පින් පවරන් දු. දෙවෙනි කරුණ මේ දෙන පිනෙන් තමන් මේ ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන. තමන් පින් දෙන පුද්ගලයා ණය ගන්න දෙනුවකින් සංසාර ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඊට පස්සේ මේ දෙන පින නිසා තමන්ගේ ණයකාරයන්ව තමන්ගේ ඥාතීන් මුදවා නිදහස් කරනවා. එතකොට තමන් නිදී නිදහස් වීමට ණයකාරයන්ව ඥාතීන්ව මුදවා නිදහස් කිරීමට උපකාර වෙනවා නම් ඒක නියම පින්දීමක්. එහෙම නැත්නම් ඒ පින්දීමක් වෙන්නේ නැහැ. ඒක
ස්වාමීන් වහන්ස කෙනෙකු සෝවාන් සකෘදාගාම අනාගාමී සහ අරිහත් යන පළවලට පැමිණි බව ඔවුන්ට හෝ අන් අයට දැන ගැනීමට හැකිවන්නේ කෙසේද?
මගඵලයට ලැබූ මගඵලයකට පත් වූ පුද්ගලයාට මේ වෙනස තමන්ට තේරෙනවා. තමන්ගේ දැක්ම දෘෂ්ටිය ආකල්පය මෙතෙක් කල් කර කී දේ මෙතෙක් කල් සිටු ආකාරය පච්චවේකිතබ්බං කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් බුද්ධ ඥාන හතර ප්‍රත්‍යවේක්ෂා ඥාන මේ බුද්ධ ඥාන පහක් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් හැම කෙනෙකුටම මගඵලලාභී පහළ වෙනවා. ඒ නිසා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන්නේ මගඵලලාභී කෙනෙකුට පමණක්. සෝතාපට්ටි ඵලයට පත් වුණාම ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබෙනවා. සකදාගාමි ඵලයට අනාගාමි අයව මාර්ගයේදී පත්වේක්ෂා ඥාන ලැබෙන්නේ. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. මාර්ගයේ ඉන්නකොට අත්තරින්ින් අත්තරින්ින් යනවා මිස පත්වේක්ෂා ඥාන ලැබෙන්නේ නැහැ. ඵලයටපත් වුණාම මේ පත්වේක්ෂා ඥාන පහළ වෙනවා, මතු වෙනවා. පත්වේක්ෂා ඥාන තමන් මෙතෙක් කල් කරපු වැරදි දේ වැරදි හැටියට දකිනවා. ඒ වැරද්දෙන් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි. ඒ නිදහස් වීමේ සුවෙන් නිදහස නිවන දකින්න. ඒක තමයි ප්‍රත්‍යක්ෂ ඥාන වෙන මොකක්වත්
නෙවෙයි. දරු ස්වාමීන් වහන්සේ අපට බාහිරව අරමුණ නොවන විට අපේ සිතට අභ්‍යන්තරයෙන් හටගන්නා අව්‍යක්‍ෘත සිත් ගැන උදාහරණයේ begin පහදා දෙන්න.
මොකද්ද?
අපට බාහිරව අරමුණ නොවන විට බාහිරව අරමුණ නොවන විට අපේ සිත අභ්‍යන්තරයෙන් හටගන්නා අව්‍යාකෘත සිත් ගැන උදාහරණයකින් පහදා දෙන්න.
ඒක ප්‍රශ්නයක් විතර පැහැදිලි නෑ. එහෙම එකක් මේ අව්‍යාකෘත සිත් කියන්නේ කාටවත් යහපතක් හෝ අයහපතක් හෝ හොඳක් හෝ නරකක් හෝ සිදු නොවන සිත් අව්‍යාකෘත සිත්. දැන් අපි යන්නේනකොට වාහන දකින්න, මිනිස්සු දකින්න, සත්තු දකින්න, පොල් ගස් දකින්න, තමන් ඔය කියව දකින්න. මේවා ඇයෙන් දකින්නවා, කණෙන් අහනවා, මේ නාසයෙන් ගඳුන් දෙනවා, මෙයාට ඇලුම් නැන්නම් ගැටුම් නැන්නම් මුලාම නැන්නම් ඒවා අව්‍යාකෘත. ඒකයි තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකු මියගිය පසු හත්වසේ බණ සහ දානය ලබා දිය යුත්තේ දින කීපයකට පසුවද? කරුණාවෙන් පහදා දෙන්න.
දැන් තමන්ගේ ඥාතියෙක්ව මිය පරලෝක ගියාට පස්සේ ඒ මියගිය මොහොතේ පටන් දවස් හතක් යනතුරු ඕනෑම වෙලාවක කොයි වෙලාවෙත් පුළුවන් හැම අවස්ථාවකම තුන්සිත පහදාගෙන ඒ ඥාතියාව මුදවා නිදහස් කිරීම සඳහා ඒ ඥාතියාගේ තියෙන ඥාති සම්බන්ධයෙන් තමන් මිදී නිදහස් වීම සඳහා ඉන්දිය යුතුකින් පැවරේදී පින් අනුමෝදන් කරේතු. ඒකට දවස් හතක් කියලා එකකුත් නැහැ, මාස තුනක් කියලා එකකුත් නැහැ, කොයි වෙලාවකට ඒක වර්ධකුත් නැහැ. හැබැයි හරියට කරන්න එහෙම නැත්නම් කොයි වෙලාවකට වැඩක් නැහැ. දවස් හතේ ආම්සුව එන්නලා තුන්සිට පාදව ගන්න නැතුව අර පින්කම් කියලා කරලා අර පින් වාක්‍ය කියලා මේ කළ පින්කමේ මේ දාන මේ පින්කම් බොහොම හොඳට කළා, මේ පින්කමේ මේ පින්වතුන්ට නන්දා මල්ලිකා විසාකා සුනනාම් සුනන්දාවෙන් භෝග සම්පත් රූප සම්පත් ලැබ දෙවුනි සැප කෙලවර නිවන් දකින්නට මතු බුදුවන මුතුන් දකින්නට මේ පින් හේතු වේවා කිව්වොත් ඒක පින්කමක් වුණත් නිවන් අර ඥාතියාව බුදුවන් දහස් කිරීමව තමන්ට ඥාති ධර්මයේ ඉටු කිරීමට වූ ප්‍රමාණවත් වෙන්න වැරදි ක්‍රියාවක් වුණා.
ගරු ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ භාවනාව වඩන විට සිත සමාධිගත වී ප්‍රීති සුඛ ඒකාග්‍රතා තත්ත්වයට පත් වීමේ පසුව සිදු කළ යුත්තේ කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ ඒකෙම භාවනා කරන පුද්ගලයෙකුට භාවනාවක් නොකරන පුද්ගලයෙකුට වඩා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම පහසු වේද? පළවෙනි ප්‍රශ්නය භාවනාවක් වඩන විට සිත සමාධිගත වී ප්‍රීති සුඛ ඒකාග්‍රතා තත්ත්වයට පත්වීමෙන් පසුව සිදු කළ යුත්තේ කුමක්ද?
දැන් මේක භාවනාව කියන එක ධානය කියන එක දෙකක් තියෙන බව, දෙකක්ක් තියෙන බව, ද්වතාවයක් තියෙන බව නොදැන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ දේවල් මේ අරිය ඥාන අරිය මාර්ගඵල ලබන දේවල් මෙතෙන්දී පැහැදිලිව පිළිසිදුව බුද්ධ දේශනාවේ තියෙනවා. ආර්ය මාර්ගය නම් කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච සවිතක්කං සවිචාරං පිසි සුඛ ඒකාගත. එතකොට මේකේ වැදගත්ම දේ මොකද්ද? කාමෙහි විවිච්ච පාපේ අකුසල ධම්මේ විවිච්ච කියන්නේ වෙන් වූ සිත. පාපෙන් වෙන් වූ සිත, අකුසල ධර්මෙන් වෙන් වූ සිත, කෙලෙස් ධර්ම වලින් වෙන් වූ සිත. හැබැයි සවිතක්ක සංචාර පවතී. සවිතක්ක සංචාර කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදී සංමෝහගේ යහපත්ගේ සවිතක්ක සංචාර. එතකොට මෙතෙන්දී සිද්ධ වෙන්නේ අර පාපේ විවිච්ච කාමෙහි අකුසල ධම්මෙහි විවිච්ච වීම තමයි මේ පීති සුඛ ඒකාග්‍රතා කියන තත්ත්වයටපත් වෙලා හිතේ අනිමිච්ච සම්මාපත්තියක් ඒකාග්‍රතාවයක් එකම අරමුණක් ඇතුව මේ කෙලෙස් හිතෙන් උදුරා ගැනීම සඳහා ක්‍රියා කිරීම. එතෙන්දී අර අනාර්ය ඥාන වල මේ වගේ දෙයක් වෙන්නේ අර කෙලෙස් විවිච්ච කියන තත්ත්වයටපත් වෙන්නේ. එතෙන් දිවෙන්නේ තාවකාලිකව යටපත් වෙලා සමතයටපත් වෙලා ඒ පුද්ගලයා යම් මත් වීමක් වෙනවා. සමත කියන්නේ යහපත්යේ මත් වෙනවා. ඒ මත් වීම නිසා අසඤ්ඤත තත්ත්වයට, විසඤ්ඤත තත්ත්වයටපත් වෙලා අසඤ්ඤත වලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආර්ය ඥානයත් එවනනම් මේ හිතේ තියෙන කෙලෙස් කටි උදුරා ගන්න අයින් කරනකොට හිත පිළිසිදු වුණාම ඒ පුද්ගලයා තුළ නිතරම මේ සත්‍යගතපට්ඨාන වැඩෙනවා, සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා, භව උදුරා ගන්න. බුද්ධ කාරක ධර්ම පූර්ණ වෙනවා. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා ගන්නට උපකාර වෙන ධර්මානුගම ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි නිවන වෙන මොකක්ද? එනිසා මේ ආර්ය ඥානය අනාර්ය ඥානය දෙකක් තියෙන බව තේරුම් ගන්න ඕනේ. චේතෝ මුක්තියයි ප්‍රඥා මුක්තියයි දෙකක් තියෙන බව තේරුම් ගන්න ඕනේ.
ඒ දෙවි කොට ස්වාමීන් වහන්සේ භාවනා කරන පුද්ගලයෙකුට භාවනාවක් නොකරන පුද්ගලයෙකුට වඩා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම පහසු වේද?
මොකද්ද?
භාවනා කරන පුද්ගලයෙකුට භාවනාවක් නොකරන පුද්ගලයෙකුට වඩා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම පහසු වේද?
ඔය ප්‍රශ්නේ අනිත් පැත්තට යනකොට තමයි හරි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙකුට බුද්ධ භාවනාවක් කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකරන පුද්ගලයෙකුට අයෝනිසෝ මනසිකාරයෙන් අනාර්ය භාවනාවක් කරන්න පුළුවන්. ඒකයි පිළිතුර. එතකොට මේ තේරුම් ගත යුත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. තමන්ගේ මනසට අරමුණු වන අරමුණු පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් එහෙම නැත්නම් නිවැරදි දැක්මක් දර්ශනයක් තිබියි. එතකොට වෙන කාරණාවක් හිතකට නෙමෙයි තමන්ගේ හිතට අරමුණු වන පරිමුඛන් සතින් උපද්ද පිට සතු ආසනත් සතු ආසන වෙන මොකක්ද?
ස්වාමීන් වහන්සේ කුසල මූල පටික සමුප්පාදයේ සඳහන් ප්‍රසාදෝ අධිමොක්ඛෝ බවට පත්වන්නේ සිත රාගයක් හෝ ද්වේෂයක් ඇති වූ විට ඊට අදාළ සතර කමටහන් වැඩිීමේ ප්‍රතිඵලයක් ලෙසද?
නෑ, අනිත් පැත්තෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත වෙන වෙනකොට විවිච්ඡේහි කාමයේ විවිච්ඡේ අකුසල ධම්මේ වෙනකොට විවේකජං පීති සුඛං කියන සත්‍යයට පත් වුණාම විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත පරිණාමී තත්ත්වයට පත් වුණේකොට අන්න පිරිසිදු වෙනවා. එතකොට මේ භාවනාවෙනුත් වෙන්නේ මොකද්ද? හිත පිරිසිදු කරගන්න. හිතේ උපදින කෙලෙස් ඇති අනුපාද වශයෙන් නූපදින වශයෙන් යළි නූපදින ආකාරයට කපලා අස්කලා භාවුද්‍රා ගැනීම තමයි මේක. බෝසත් පරිණාමී කියන්නේ නිවනටම අරමුණු වූ සිතක්. එහෙම නැත්නම් මේ බැමිතුන කපාලම මේ බැමිවලින් මිදී නිදහස් වීමේ ඒකායන චේතනාව. එහෙම නැත්නම් අනුසය න අනුසේති කරන එකම චේතනාව බෝසත් පරිණාම.
ඒ දෙවිලි කොටස
ආමේ. දැන් මේ ප්‍රශ්නේ දැන් බෝසත් පරිණාමී කියන එකේ විද්‍යාත්මකව සංසර්ග පරිණාම. සංසර්ග කියන්නේ මේ සංකේතන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්, ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ජීවිතයට අවුල් කරගෙන ඒවා අනිගනි ප්‍රිය දෙයට අනිගනි කටයුතු කිරීම සංසර්ග පරිණාම. උසස පරිණාම කියන්නේ ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදි නිදා.
ඒ දෙවිලි ප්‍රශ්නේ චිත්ත සංතානයේ තැන්පත් වී තිබී වතුවන කුසල මූල සංකාර යනු රාගක්ය දේශක්ය මෝහක්ය කරන අරමුණ බව දනිමු. මේවා අපි හඳුනාගන්නේ කෙසේද? කුසල මූල සංකාර වලට උදාහරණ කීපයක් පවසමින් ගෞරවණීය දාසිය.
කුසල මූල කියන්නේ විසංකාර. සංකාර නෙමෙයි විසංකාර. විසංකාර ගකන් චිත්තං තණ්හානම් ප්‍රේමජ්ජලාති කිවේක. එතකොට සංකාර විසංකාර කරනවා කියන්නේ සංදි විසංදි කරනවා කියන්නේ සංවට්ට විවට්ට කරනවා කියන්නේ සංදේ නිරෝධ කරනවා කියන්නේ ඔක්කොම ඔය කියන කුසල මූල පටිච්චසමුප්පාද විද්‍යා කරපු දේවල්. මේ සංසාර සම්බන්ධේ නොවටිනා බව, මේ සංසාර සම්බන්ධේ පැවැත්ම පවත්වාගෙන යෑමේ කිසිම ආරයක් අත්‍යක් නැති බව තේරුම් ගැනීම තමයි සංවට්ට විවට්ට කරන්නේ, සංදි විසංදි කරන්නේ, සංකාර විසංකාර කරන්නේ, සංදේ නිරෝධ කරන්නේ. මේක තේරුම් ගත්තාම
ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව අවශ්‍ය වන්නේ සෝවන් ඵලයට පත්වීමෙන් පසුවද? දිනකට පැයක් පමණ භාවනාවක් වැඩිම නිවන් මඟට උපකාර වන්නේ නම් නිවැරදිව භාවනාව වඩන ආකාරය පහදා දෙන්න.
අද ධර්ම දේශනාවෙන් ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නා. දවසකට පැයක් නෙමෙයි, පැය 24ක් භාවනා කරලා භාවනා මධ්‍යස්ථානයේ ඉඳ දවස් 10ක් භාවනා කරලා ඔය වැරදි භාවනාවක් කරලා හරියන්නේ නැහැ. මුතු ඇදීම පිටිකිරීම උඩම ඇදීම පිටිකිරීම හෝ බඩ පිටිකිරීම හැකිලිම හෝ ඔය කියන කසුන් භාවනාවක් හෝ මොනවා භාවනා කරත් ඒක නිවනට උපකාර වන භාවනාවක් නෙමෙයි. තාවකාලිකව කෙලෙස් යටපත් කරලා ධ්‍යාන ලබන්නට පුළුවන් වෙයි. ලබන්නේ අනාර්ය ධ්‍යාන, අරූපී ධ්‍යාන. ඉතින් ඒක නිසා නිවනට උපකාර වෙන්නේ බුද්ධ භාවනාව. බුද්ධ භාවනාව කියන්නේ බව උදුරා දමන භාවනාව. භාවිතේ රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතේ උපදින අවස්ථාවේ, ඒ උපදින අවස්ථාවේම එත්තේ සම් උපජ්ජමානා උපජ්ජති, එත්තේ සම් පරිමානා පරිගති, එත්තේ සම් නිවිසමානා කියන මේ ධර්මතාවයට අදාළව තමන්ගේ හිතේ උපදින රාග ද්වේෂ මෝහ එතනදී එතනදී උදුරා දාන්න ඕනේ, වෙන තැනකට ගෙනියන්න ඕනේ. එකයි භාවනාව. එකයි භාවනාව. මෛත්‍රී භාවනාවක් හෝ මොනවා හෝ භාවනාවක් විනාඩි පහක් නැහැ. ඔය විනාඩි පහ තුළ තමන්ගේ හිතේ සංකාරයක් ඇති වුණොත් රාග දේශ මොහයි අර පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිඤ්ඤාවි සංකාරයි එකක් හරියාව අර ප්‍රිය දෙයට ඇලීම, අප්‍රිය දෙයට ගැටීම, ප්‍රියාප්‍රියා කර මැනීම සිද්ධ වුණ වැඩක් නෑ. දවසම කරපු වැඩේ වැඩක් නෑ.
ඔය භාවනා කරන අදහස් ගන්න බොහෝ දෙනෙක් මේ වාඩි වෙලා කරන භාවනා කරනවා.
ඒක තමයි මේ ප්‍රාණයාම. මේක දැන් අපිට උගන්වලා අත්බැහි කරලා මුල් බහගෙන කියන භාවනාව ගැන ගල් කුප්පයක් වගේ නොදෙන්නේ ඉන්නේ. වෙන ක්‍රමයක්
මිනිසෙකුට අනුවින කොළිමින කළ හැකිද? එහි සත්‍යතාවයක් පවතීද? එසේ නම් එවිනි කරදරයකට පත් වූ අයකු විසින් ධර්මයට අනුව තම කුමක් කළ යුතුද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
පුළුවන්. දැන් අනුවින කොළිමින ශාප කිරීම, පරිගැහීම් කරන්න පුළුවන්. අපි මේක බොහොම සරල උදාහරණයක් ගැන දැන් තමන්ගේ ගෙදර ඉන්න කාට හරි අපි හිතමුකෝ ගෙදර ඉන්න සම්පුරයට භාර්යාවට එක්ක වැඩ කරන විට කාට හරි හොඳට බනිනවා. මේක දැන් අර පුද්ගලයාව කුප්පණය කිරීමක්, බෝප කිරීමක්, ඇවිසීමක් නෙමෙයි. ඒකම ශාපයක්, ඒකම අනින්න, ඒක කොරිමයි. අර පුද්ගලයාට විකල් කිරීම. ඒව තමයි මෙයා කරන්නේ ඔක්කොම. ඒ නිසා මේ හැම කෙනෙක්ම දවස්කම් කියලා ශාප කරලා පලි දාලා පොල් දාලා මරලා තෝරේ දීලා තව කරන්නේ මොකද? ඒ කරන පුද්ගලයාගේ හිත විකල් වෙනවා, හිරුට වෙනවා, කෙලෙසයි වෙනවා. ඒ නිසා මේ විෂයත් හිරුට වෙලා ඒ යන ඒ කෙලෙස් යන පුද්ගලයන්ට බලපෑම බාහිර පුද්ගලයන්ට බාහිර ලෝකයට තියෙනවා. ඒකයි.
දර්ශවන වාස මෙම කාලයේ උපත ලබන දරුවන් හට අනාගතයේදී සී සත්තරණය ශ්‍රවණය කිරීමට හා පරිතෝෂිත ප්‍රත්‍ය ලබා ගැනීමට හැකියාවක් ලැබෙයිද?
ඔක්කොටම බැ
යන්න කරුණාවෙන් පහදා දෙන්න.
ඔක්කොටම බැ
ප්‍රෝෂිත
මේ ඔක්කොටම හරියන්නේ නැහැ. මේ කාලේ උපත ලබන සියලුම දරුවන්ට එක වෙන්නේ නැහැ. කවුදක සියලුම අයට යම් ආකාරයක උබ්බේතගත පුණ්‍යතා ශක්තිය තියෙනවා නම් අත්සම්මාපණ තේරුම් ගන්න පුළුවන් නම් අරිහත්ඥාන දර්ශන තේරුම් ගන්න පුළුවන් නම් තමන්ට ඒ දරුවන්ට මේ ධර්මය අහලා පද්දකෝසිරුපත් ගැතිය මේ මඟ යන්න පුළුවන්.
දරු ස්වාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ හැර වෙනත් කිසිදු අයෙකුට එකම දිනයක් තුළදී සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන ඵලයන්ට පත්විය නොහැකි බව පැවසේ.
කවුරු කියන්නේ? එහෙනම් බාහිර ධර්මයේ සූත්‍රේ බොරුව. එහෙනම් පොක්කුදා සූත්‍රේ අම්බේ ප්‍රමාත්‍ය අරහත් වීම එහෙම නම් දබුමල් බුද්ධ රහතන් වහන්සේගේ සිද්ධි. එහෙනම් ආලෝකයක් ඇති වෙන්නේ කොහොමද? බොරු. මේ එක එක පුද්ගලයෝ එක එක කතා ඔය එක එක තැන්වල වැරදි දේ වැරදි විදියට කියන හේතුඵල ධර්මයට පහා ගලපන්නේ නැතුව ධර්මය හරියට තේරුම් නොගෙන ස්වාමීන් වහන්සේ
ඒ තුන්දේ කියනවායි කියන්නේ ඒ පුද්ගලයා විසේ
ડોક્ટર ඔය
නෑ
මම මේ දැන් කරත් බලේ දැන් ගාවා බලේ දැන් ගාවා ඒ නැන මේකට හොඳම ගාථාව තමයි බුද්ධෝසෝ භගවා ගෝධ්‍යාමි ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමතයාමි ධම්මං දේසේති පරිණිබ්බෝසෝ භගවා පරිණිබ්බාණයාමි ධම්මං දේසේති මේ හතරෙන් කියන්නේ මොකද්ද වැදගත්තු ධම්මං දේසේති ධර්මයේ දේශනා නොකර ධර්මයේ දේශනා කරන්න පුළුවන් බුදු බව උතුරා දැනුනේ ප්‍රත්‍යක්ෂ වශයෙන් රාග බව ද්වේෂ බව මෝහ බව ප්‍රායෝගික වශයෙන් උතුරා දැනුම් කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම් එහෙම අවස්ථාවේ සෝතාපන්න සතරගාමි අනාගාමි ආදී මාර්ග බලවලට පත් වෙන්න පුළුවන් අනුමාන ඥානයකින් පොතකින් පතකින් ටින්ෂන් කඩේකින් ආල දැනගත්ත දේ අනුව කියලා ඔය රේඩියෝ එකේ ගුවන් විදුලියේ සංවේදන මාර්ග වලින් කියලා හරියන්නේ නැහැ. ඒක නිසා එතන බුද්ධෝසෝ භගවා බෝධියාමි නැහැ. දැන් සන්තෝෂෝ භගවා සමතියාමි කොහෙවත් නැහැ. සන්තෝෂෝ භගවා කියන්නේ සංදේශනා දේශනා කරන. සං විසං කරන්න ඒකයි. දන්තෝසෝ භගවා ධමතියාමි. ධමනේ කරන්නේ. කාල් සර්ජිත පරියෝදපන වෙනකාමත් ඒවම පරිණිබුතෝ සෝපනවා ගැන මේ පිරි පූර්ණාදේ නිබ්බිද නිවන මේ බැන්නි තුන මුදවා කපා ඉවත්
ස්වාමීන් වහන්සේ රාග ලෝභ යන වචන දෙකේ අර්ථය එකක්ද නැත්නම් දෙකක්ද
පරණ අවස්ථා දෙකක් රාගය ලෝභය අවස්ථා දෙක රාගය මුල් අවස්ථාව රාගයෙන් මත් වෙන දෙයක් ගම් කියන්නේ මත් වෙලා යමකට ගෑවෙනවා ඒ මත් වීම නිසා යමකට ගෑවීම රාගය මේ රාගය චන්ද රාගය කැමැත්තෙන්ම මත් වෙලා යමකට ගෑවෙනවා නම් ඒක චන්ද රාගය චන්ද රාගය මත් වුණාම අර හේතු වෙන්න ඕන තැනකට හා වෙනවා ඒක මොකද තණ්හා ඊට පස්සේ මේ තණ්හාවෙන් අපි හේතු වෙලා අල්ලගත්ත තැන උරා ගොන්න පටන් ගන්නවා ලෝ අබ්බ ඒ නිසා දැන් අඳුරු දැන් අබ්බ වෙනවා ඒක නිසා උරා මොකද මේ විඥාන ආහාර සංචේතන ආහාර මනෝ සංචේතන ආහාර පස්සාර කබලිකාර උගන එකයි ලෝවාබ්බ එතකොට මේ හැම වචනිකම දැන් රාගය චන්ද රාගය තණ්හාව උපාදානය ලෝභය ආසාව ආස්වාදනය අවශ්‍යතාව මේ ඔක්කොම වචන වල පොඩි වෙනස්කම් තියෙනවා එකම අර්ථේ නම් වචන දෙකක් දාන්න ඕනේ පොඩි වෙනස්කම් හැම දැනකම තියෙනවා
ඒ දෙවෙනි ප්‍රශ්නය පින් පව සහ හේතුඵල ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දෙන්න පින් පව සහ හේතුඵල ක්‍රියාත්මක වන අයුරු පෙන්වා දෙන්න
දැන් පින පව හේතුඵල හැටියට ක්‍රියාත්මක කරනවා හැබැයි මේක මේ පින පව විතරක් තේරුම් අරගෙන මේකේ තේරුම් ගන්න බෑ. පින පව කුසල අකුසල හතරක් තියෙනවා. පුණ්‍ය කර්ම පාප කර්ම කුසල කර්ම අකුසල කර්ම. හතරම තේරුම් ගත්තොත් හේතුඵල අනුව තේරුම් ගන්න පුළුවන්. දැන් පින කියන්නේ යහපත්සේ හදයන් උනාති පුඤ්ඤා. යහපත්සේ හිත යම් පැහැදීමක් ඇති වෙලා පිළිසිදු බව තාවකාලිකව ඇති කරගන්න අවස්ථා හදයන් උනාති පුඤ්ඤා. ඒ පිළිසිදු බව නිසා තමන් යමක් ඉල්ලුවත් බලාපොරොත්තු වුණත් ලබා ගන්නට බලාපොරොත්තු වුණත් පුඤ්ඤානු සංකාරයක් බවට පත් වෙනවා. ඒක අකුසලයක්. එවන්න මේ සංසාර ගමන දික් වෙන සෑම දෙයක්ම අකුසල. සංසාර ගමන සාමුලින්ම ඉවත් කරන සෑම දෙයක්ම කුසල. කුසල් කියන්නේ කුණුසලා හැර අස්කරලා නැවත නූපදින ආකාරයට හිත සුද්ධ පවිත්‍ර කර ගැනීම කුසලස්ස උපසම්පදා. එතකොට පින කුසලයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ධර්මය දැනගත්තොත් බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මාර්ගය අනුගමනය කළොත් ඒ වගේම යම් ආකාරයට බුදුහාමුදුරුවන් ධර්මයේ තේරුම් නොගත්තොත් සියලුම අපි පුඤ්ඤානි සංකාර බවට පත් කරගෙන අකුසලයක් බවට පත් කරගෙන සංසාරයේ දික් වෙලා මතු බෝසත් සැප එක්ක දේව සැප මිනිස් සැප රාජ්‍ය සැප බ්‍රාහ්ම සැප විඳින්න යන්න පුළුවන්. ඒ නිසා පින සහ කුසලයේ කියන දෙකම තේරුම් ගන්න ඕන. පිනෙන් කවදක්වත් නිවන් දකින්න බෑ. කුසලයෙන් පමණයි නිවන් දකින්න පුළුවන්. කුණු සලා ඇර අස්කිරීමෙන්මයි නිවන් දකින්න පුළුවන්. රාගක්කයෝ නිබ්බාන, දේහක්කයෝ නිබ්බාන, මෝහක්කයෝ නිබ්බාන. රාග දේහ මෝහ තුන තමා මේ කය කරලා කපලා සිඳලා අස් කරලා සිතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා නිදහස් වෙන්න ඕන. එනිසා යම් කිසි කෙනෙකුට මේ කුසලය සහ පින තේරුම් ගත්තේ නැත්නම් කුසලස්ස එයම පුණ්‍ය කියන දෙක තේරුම් ගත්තේ නැත්නම් හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මේ නිවන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් මේ බුද්ධ ආගමේ අද දැන් බුදුරජාණන් වහන්සේ කාලයක් තිස්සේ මේ පිනයි පුදායයි එකම එකක් කියලා බොහෝ ස්වාමීන් වහන්සේලා උගත්කම් තියෙන පඬිතුයෝ තර්ක කළා. විතරක් මිනිසුක නමගයක් මිනිසුන්ට වැරදි පාරක් වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා පුණ්‍ය පාප පහිනසිය. පින් බිඳුවක් හරි හිතේ තියෙනවා නම් උපාදානය කරගත්තොත් පුණ්‍යාම් සංකාර තේරුම් ගත්තේ නැත්නම් එතනත් නිවරක් නැහැ. ඒ නිසා මේ පින එක පුණ්‍යාම් සංකාරයක් කරගන්නවා එක කුසලයක් කරගන්නවා. ඒ කුසලයක් කරගත්තොත් නිවන, පුණ්‍යාම් සංකාරයක් කරගත්තොත් පැවැත්ම. මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට පින්කමක් කරලා කුසලස්ස උපසම්පදා වූ ධර්මයට පත් වෙන්නට කුණු මුල් ගලවා හැර අස්කර ගමන්නට පුළුවන් බව තේරුම් ගන්න.
ස්වාමීන්
වහන්සේ පිනක් කරලා
බලාපොරොත්තු
රහිතව පිනක් කළොත් ඒ කුසලයක් නෙවෙයි. නෑ. කුණු මුල් තුන අයින් කරා. අන්හා කය මජ්ජි. අන්හා විසංකාර ගතං චිත්තං තණ්හාන කය කය මජ්ජි.
ස්වාමීන් වහන්ස අප සාමාන්‍ය ජීවිතයේදී කඩයකින් එළවලු මිලදී ගැනීමකදී ඒවා තේරීමක් සිදු කරයි. හොඳම එළවලුවක් මිලදී ගනී. මෙයක් මැනින්බක් නේද? පහදා දෙන්න.
ගෙහිනියෙකුට ගිහියෙකුට එකමයි. පැවිද්දෙක් කරොත් එකමයි. එක මැනින්. පැවිද්දට එහෙම ආකියක් නැහැ. තෝරන්න ආකියක්. ගිහියට ගෘහාසිත ගේසිතන් තියෙන ගියටේ ගයිද තමන්ට ගැලපෙන තමන්ට කැමති තමන් ගෙවන මිලට සුදුසු දෙයක් තෝරන ගත්තන එක වත්තක් නැහැ. ගිහියේ හැබැයි පැවිද්දෙක් කළොත් ඒක එක වැරදි. ධර්ම මාර්ගයේ යනවා කියන ගිහියොත් යනවා පැවිද්දොත් යනවා. නම් පැවිද්දයෙන් වෙන වෙනම් එකෙන් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇවිල්ලා ඉන්නේ. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ එක වැවිද සමාරම්භ එක නිසා එක ඇයිද ගියකේද එකයි ගීකිය මේ වෙනවීම පැවිදිය පබ්බජ පැවිදි කියන එක වැඩිවන්න පබ්බජ
කරු ස්වාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ උපන් ස්ථානයේ බුදු වීම ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථානයේ පිරිනමන බෑ ස්ථානයේ දැක සංවේගයට පත් වූ විට සතර අපාගත නොවේ මේ සත්‍යයත්
දැන් ඕක මේ බුදුහාමුදුරුව දේශනා කරපු මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන වචන ටික වැරදි විදිහකට සිංහලට පරිවර්තනය කිරීමක් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන්නේ සද්දස්ස කුල කුත්තස්ස චත්තාරෝ ඨානානි දසනියානම් සංවේජනියානම් සංවේජනියානම් මේක හොඳට තේරුම් ගත යුතු වචනයක් සංවේජනියානම් නියානම් කියන්නේ නැති කර ගැනීම නිදාසීම නෙයිය නියන මොකින්ද නියන වේ වේ ජනිත වන වේගය මොකින් ජනිත වේගයද සම් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ජනිත වන වේගය හිතෙන් නෙය කිරීම ආවනේය පාවනේය දක්ෂිනේය අංජලි කරණේය නෙය කියලා මේක තමයි නියන ඒ අනුව දස නියන කියන්නේ අර දසනේන සම්පන්න වූ විලා එන්න තමන්ගේ දැක්ම දර්ශනය මේ සංවේ මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් උපදින වේගයෙන් ජනිත වන මේ වේගය නැති කර ගැනීමට උපකාර වෙනවා මෙන්න මේ කියන ත්‍ර්ථය සද්දස කුලකුත ඒක දැන් සංවේදනීයානම් කියන මාර්ගදී වචන හතර සංවේගය කියලා සිංහලෙන් පරිවර්තනය කළා කිව්වට හරියන්නේ නැහැ අද සංවේගය කියන්නේ නිකන් මේ මරණ ගෙදරක තියෙන සංවේගය. ඒකත් මොකද? රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් තමන් අර බැඳීම ඇලීම නිසා ඇති වූ වේගය. ඒක සංවේගය. ඒක හරි. නමුත් මෙතන තියෙන සංවේජ නියාන. මේ නියාන කියන කැලකට ගත්තාම හරියන්නේ
නැහැ.
ඒව මේ සිංහලට පරිවර්තනය කරගත්ත මිනිස්සුගේ වචනේ. එහෙම ගන්න.
ගරු ස්වාමීන් වහන්ස බුදු පියාණන් වහන්සේ සුමේද තාපසයා ලෙස නියත විවරණ ලැබූ අවස්ථාවේ සිට බුද්ධත්වයට පත්වන අවස්ථාව වනතෙක් කෙබඳු ස්ථානවල උපත ලබන්න ඇද්ද
බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නට පුළුවන් තැන්වල පුළුවන් අවස්ථාවල උපත ලැබුවා කියලා තියෙනවා මෙච්චරයි
කියන්නේ
දෙවි මිනිස් දෙකෙන් පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්මයේ පිළිබඳ කරුණ පැහැදිලි කර දෙන්න. හේතුඵල ධර්මයේ පිළිබඳ කරුණ පැහැදිලි කර දෙන්න.
ඒක තමයි පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච වීම හේතුව සමුප්පාද වීම සම්බන්ධයක් වීම සමුදය ඵලයි. එතකොට තමන් කරන කියන හිතන යම් හේතුවක් නිසා ඒ කරන කියන හේතුව කරන්න හා සමගම සම්බන්ධයක් මතුවට උපත ලබනවා නම් සමුදය බිහි වෙනවා නම් ඒක අවිද්‍යාමූල හේතුඵල ධර්මය. තමන් කරන කියන හිතන දේ නිසා සම්බන්ධයක් බිහි වෙන්නේ නැත්නම් ඒක එකෙම නිදර්ශනවන සම්බන්ධයෙන් නයින් නිදර්ශනන එක කුසල කුලපටි සම්පත එච්චරයි
ගරු ස්වාමීන් වහන්සේ
ඒකම හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගර නිතුද්ද ප්‍රති යේදම් මා හේතු පබව තේසං හේතුන් තථාගතෝ ආ තේසං චේ නිරෝධෝ එවං වාදි මහා ඔක්කොම තියෙන්නේ ඔය හේතු සහ ඵල පිළිබඳව විග්‍රහ බුද්ධ දේශනාවම හේතුඵල ධර්මයේ පටිච්චසමුප්පාද ධර්මය.
ස්වාමීන් වහන්ස යම් පුද්ගලයෙකු සෝතාපන්න තත්ත්වයට පත් වී තිබේද යන්න හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද? ඒ බව එම පුද්ගලයාට දැනවාද?
ඔය ප්‍රශ්නේ ඉස්සෙල්ලා කිව්වා තව බාහිර පුද්ගලයෙකුට පෘථග්ජන පුද්ගලයෙකුට පෘථග්ජන ලෝකයාට මාර්ගඵල ලැබූ කෙනෙක් හඳුනන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ, දැක ගන්නත් බෑ, දැනගන්නත් බෑ. මාර්ගඵල නොලැබූ කෙනෙකුට ඒ වගේම මාර්ගඵල ලැබූ කෙනෙකුට තමන්ගේ තත්ත්වය වෙනස් වීම, තමන්ගේ චිතිවිල්ල ආකල්පයේ දැක්ම දෘෂ්ටිය වෙනස් වීම, තමන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම ආවර්ජනය කළා තේරුම් ගන්න පුළුවන්. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන්. එච්චර. දැන් කුණු හරන්නට ඇති කැමැත්ත කුක්කු ඉච්ච 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 කියන්නේ කැමැත්තෙම. දැන් කුක්කු යට කියන්නේ මොකද? කුක්කුර කුකුණ කුණු හරන කෙලෙස් කුණු ගති භාවිතා කිරීම කුක්කුච්ච. උදච්ච කියන්නේ උදාසූචිතේ මේ මානේ අසුමානේ අභිමානේ උච්චමානේ ක්‍රියා කිරීම උද්දච්ච. බාල හීන මානේ උණු කෙලෙස් සහිත උණු ගති ආරාර අවුස අවුස පාප වැඩ කිරීම කුක්කුච්ච. දෙකෙම තියෙන ඉච්ච කුක්කුච්ච උද්දච්ච උද්දච්ච. මේ ඉච්ච කියන වචන තේරුම් නොගෙන බුද්ධ දේශනාව තේරුම් ගන්න බෑ. ඉච්ච කියන වචන මුල් කරගෙන තමා මුළු බුද්ධ දේශනාවේ හැම තැනකම දේශනා කරන්නේ. ඉච්ච කියන්නේ මොකද්ද? ඒ පුද්ගලයාගේ හිත තුළ ඇතිවන කැමැත්තේ ස්වභාවය. ඒක කවුද දන්නේ? තමා. මේ දැන් ඉච්ච නැතුව ප්‍රිය දෙයට ඇලෙන්න පුළුවන්ද? අප්‍රිය දෙයට තරහ වෙන්න ගැටෙන්න පුළුවන්ද? බෑ. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර මන්න පුළුවන්ද? ඉච්ච තේරුණුනේ බෑ. ඉතින් ඒක නිසා මේ සියලුම වැරදි වැඩ කරන්නේ පෘථග්ජන පුද්ගලයෝ කැමැත්තෙන්මයි. අකමැත්තකින් දැන් තරහ වෙච්ච පුද්ගලයෙකුට තමන්ට වරදක් පාපයක් කරපු පුද්ගලයෙකුට පරි දාන්නේ, වස්කවි කියන්නේ, නඩු දාන්නේ, විරුද්ධව යන්නේ, බනින්නේ, ගාන්නේ, කොනිටන්නේ ඔක්කොම කරන්නේ කැමැත්තෙන්. ඒ පුද්ගලයා එකෙන් සතුටක් ආස්වාදයක් විඳවනවා. ඒකයි දැන් එතෙන්දී ඒ පුද්ගලයා අර තමන්ට රිදවු පුද්ගලයාට නැවත රිදවීමේ ඇති වෙන ආනිසංසාදී නොදැකීම තමා පටිච්ච සමුප්පාද ධර්මය නොදැකීම. වෙන මොකක්වත් නෙමෙයි. පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කනම් යෝ පටිච්ච සමුප්පාදම් පස්සතිනම් සෝ ධම්මම් පස්සති. ඒ පුද්ගලයා මේ බෞද්ධාගමන ධර්මය සෝමාන් පස්සු. ඒක නිසා පටිච්ච සමුප්පාද ධර්මය කියන එක මේ අපි හිතනවට වඩා මේ පැවැත්ම තුළ තියෙන සියලුම දේවල් වලට ඇලෙන්න ගැටෙන්න මුලා වීම, ඒ වගේම ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදී නිදහස් වීම සියලුම දේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය කියන පටිච්ච සමුප්පාද විග්‍රහය ත්‍රිපරිවර්තයේ
ගෞතම වහන්ස අරහතුන් වහන්සේ යනු පංචස්කන්ධ ක්‍රියාවලියේ වේගය අඩු කළ උත්තමයාද පහදා දෙන්න.
සම්මුපති පටි නිසා උපාදානය කර ගැනීම මේ රහ බැලීම මේ ඇයෙන් කලින් ආසෙන් දිවෙන් කයින් ලෝකේ ආස්වාදනය කිරීම උග්‍රා බැලීම ආහාර ඇටියට ගැනීම විඥාන ආහාර රජ්ජේතන ආහාර ප්‍රසාර කබලින්කාර ආහාර ඇට ගැනීම නැත්තු පුද්ගල පංචස්කන්ධේ එහෙමම කියන පංචස්කන්ධේ පරිවර්තනය කරන උපාදානය කරගන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ, හොදාගන්නේ නැහැ, අයිති කරගන්නේ නැහැ, තණ්හා වෙන්න ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, උදාගන්නේ නැහැ. එච්චර.
ගරු ස්වාමීන් වහන්සේ කදත්තම ප්‍රහාණය විශ්ව කම්බන විශ්ව කම්බන ප්‍රහාණය සමුච්චේදී ප්‍රහාණය පැහැදිලි කර දෙන්න.
නෑ මේක දැන් පංච ප්‍රහාණයක් කියලා එකක් තියෙනවා තදංගම ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය සංකේත ප්‍රහාණය පටිපස්සති ප්‍රහාණය නිස්සරණ ප්‍රහාණය මේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම පහක් තමන්ගේ හිතේ අරමුණු වන හිතේ උපත ලබන හිතේ මතුවන කෙලෙස් ගති රාගය ද්වේෂය මෝහය තදංගම වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් නැවත නූපදින ආකාරයට නිස්සරණ ප්‍රහාණය ප්‍රහාණය කරන්න පුළුවන් ඒක නිසා දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර සියලුම ආගම්වල බ්‍රහ්මජාල සූත්‍රයේ එන බොහෝ ආගම්වල තදංගම ප්‍රහාණය නිෂ්කම්බන ප්‍රහාණය තිබුණා. ඒ කියන්නේ හිතට යම් වේගයක් ආවම ආවේගයක් ආවම ශක්තියක් ආවම විඥාන ශක්තියක් ආවම විශ්වෝපන විසුරුමු කම්පනයට පත් වූ කුප්පණය වූ ඒකාග්‍රතාවයක් නැති සිත සමතයට පත් කර ගැනීම විස්කම්බන ප්‍රහාණයෙන් තදංගම ප්‍රහාණයෙන් කරගන්න පුළුවන්. හැබැයි එතන තාවකාලිකව සමතයට පත්වීමක් මිසක මේ යටින් තියෙන මුල් උදුරාගමන සමුච්ඡේද වශයෙන් සමුදාත වශයෙන් මේ කෙලෙස් උදුරා ගමන්නේ නැහැ. තාවකාලිකව යටපත් කිරීම. ඒ නිසා කෙලෙස් මුල් උදුරා ගමන ක්‍රමය සමුච්ඡේදේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඒ නිසා සංදේශනාව තේරුම් නොගෙන සංදේශේති සම්මාදුපේති සමුච්ඡේදේති සම්පාංචේති තේරුම් ගන්න නැතුව මේ කියන මජ්ජ ප්‍රහාණයෙන් ඔය කියන තදංගම විස්කම්බන ප්‍රහාණයෙන් වැඩක් ඇත්තේ නැහැ. ඒක අනාර්ය ඥාන තාවකාලික සුවය. තාවකාලික යටපත් කළා ලබන ආමිෂ සුවය වෙන කොහෙන් අතරමං වෙන තත්ත්ව නිවන නෑ. නිවන ප්‍රමාද නිවන වැහිය.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් මිය ගිය පසු මුත දේහය අසර සිට පිරිත් කියන අසායත්තෙමි. එම පිරිත් සත්‍යඥානයේ මගින් මේගේ ඇත්තට පිහිටක් තිබේද?
ඒක ඉතින් මේ කාටත් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට තේරෙනවා. මියගේ මියගේ කණ ඇහෙනවා. දැන් හිතන්නේ මියගේ මියා පිරිත් දාන්න පුළුවන් තැනකට ගිහිල්ලා දැන් මේ පුළුවන් කාලෙකදී නෑ. මේ බැරි වුණාම මියගියාට පස්සේ පිරිත් කියලා වැඩක්. ඔවා මේ නොයෙකුත් විකාර එහෙම නැත්නම් නොහොබිනා නොවැඩ දේවල් ජීවත් වෙලා ඉන්නකොට වුණා පිරිත් කිය කියා හිටලා හරියන්නේ නැහැ, පාඩම් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ පිරිත් කියන්නේ මොකද්ද? මේක කර්මීය අකර්මීය ධර්ම දෙකක් තියෙන. මේක එහෙම නැත්නම් තමන් විසින් අවබෝධයෙන් දැනගෙන කළ යුතු ධර්ම හා නොකළ යුතු ධර්ම කොටස. සේවිතාපා සේවිතාපා තියෙවර එක හරි ඒවනකොල වැඩක් නැහැ. ඒක නිවනක් නැහැ. ඒ නිසා නිවන කියන එක දැනගෙන යන්න ඕන මාර්ගයේ නොදැන මාර්ගී දොක් නිවනක් නැහැ. ඉන්න
කම්ම පිළිත්
දවෙන්නේ මරුන්ට පස්සේ අපි කියන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගන්ධබ්බ අවස්ථාවේදී සිතට අප ජීවත් වන විදිහටම සිතන්න පුළුවන් දැයි පහදා දෙන්න.
බෑ. අබ්බ කරන්න විතරයි පුළුවන් ගන්නෙ. සිතන්න බෑ. විඥාන ශක්තියක් නැහැ. ඒක නිසා ඥාන ශක්තියක් හෝ ප්‍රඥා ශක්තියකුත් නැහැ. නිවන් දකින්න පුළුවන් කම නැහැ ගන්ධබ්බට.
ස්වාමීන් වහන්සේ, අපේ රැකියාව මේසන් වැඩ හෝ වඩු වැඩ නම් අපේ අතින් කූමින් වැනි සතුන් දැන දැනීම බැරි යනවා. අපට රැකියාව අතරින්න බැහැ. ජීවත් වීම සහ ජීවත් කරවන්න අය සිටින නිසා අපි කරන මෙම රැකියාව අපායට යන මාර්ගයට අනුකූලව පහදා දෙන්නේ.
දැන් යම් අයට මේ රැකියාවන් ලැබිලා තියෙන්නේ උබ්බේතගත පුඤ්ඤතා සහ උබ්බේතගත පාපදා ශක්තිය නම්. මේක නිසා ඒ රස්සාව උරුමේ කොමාරි යම් කර්ම වේගයකින් ලැබිලා තියෙනවා. නමුත් ඒ රස්සාව ලැබුණ රස්සාව චේතනාව යහපත් කරගෙන පිළිසිතින් කරන්න පුළුවන් වඩු වැඩ මේෂන් වැඩ එතර නරක වැඩ නෙමෙයි හොඳ වැඩ. නරක වැඩ මොනවද? මාල් වර්ධය කරන කොහොමද කවුරුත් තියෙනවා. අද ගොවිතැනි මිනිස්සු කොයි තරම් සතුන් මරන වඩු වැඩ කරන මිනිස්සු මේෂන් වැඩ කරන මිනිස්සු මොන සතුන් මැද කරන්නේ. දැන් කුමිනාශක දාලා වල්නාශක දාලා ඔක්කොම ගලලා සතුන් මරලා කෝටි ගණන් සතුන් මරලා තමන්ගේ අර ධාන්නේ කොටස 100%ක් තමන්ට ගන්න ආදිනු. දැන් මේක තමන්ගේ ඥාතියින්ට තමන්ගේ යැපෙන පුද්ගලයන්ට සතුන්ටත් මේ ධාන්න වලින් කොටසක් අයිති. තමන්ට තනියෙන් මේක විඳලා හිටියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කොටස නොදී ඒගොල්ලන් විනාශ කරලා මරලා සියලුම කුමිනාශ කරලා සියලුම සතුන්ම මැරලා විනාශ කරා. මේක හරි වැරදි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ කොටස නොදී ඒ ඥාති නැක ඇවිල්ලා ඒගොල්ලන්ට තාජියක් තියෙනවා ඒ ජංගල කුඹුර වල ඒ ගෝමුර ඒගොල්ලෝ මාංශුනේ නැතුව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කර්ම ශක්තියක් තියෙනවා හැම කෙනෙක්ම ඒ තැන්වල උපදින ඒ තැන්වල දෙන්නේ එයාගේ නායකත්වයකට සම්බන්ධයක් තියෙන නිසා. භූමියේ ගෙදරකට එන්නේ භූමියට අයිතියක් තියෙන නිසා. නැත්නම් ඉන්නේ එන වෙන්න කැලේ ඉදින්නේ නැහැ. විඤ්ඤාණ සම්බන්ධයක් තියෙනවා.
ස්වාමීන් වහන්සේ වසිතාව යනු කුමක්ද?
දුසිතා වසිතාව කියන්නේ අපි අර යම් ආකාරයක මේ හිතේ පාලනයක් එමන්නම් හිතේ ආවර්ජනයක් හිතේ යහපත් ආකාරයට චිචිවිල්ලක් ඇති කරගන්නට පුළුවන්කම වසිතා පහක් කියන පංච වසිතා ආවර්ජන වසිතා සම්පජන වසිතා උට්ටාන වසිතා අභිචාන වසිතා පච්චවෙක්කන වසිතා කියලා. මේ පහෙන්ම කරන්නේ මේ හිතේ ඇතිවන වේගයන් පාලනය කරලා මේ වේගයේ ශක්තිය නැති කරලා විවේකයන් පීති සුඛම් කියන தත්ත්වයටපත් කරලා එහෙම නැත්නම් ওই විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වසක වර්ණාමී தත්ත්වයටපත් කිරීම තමයි වසිතා පහෙන් දෙන්නේ. වසිතා පහ නැති පුද්ගලයෙකුට ඊටවත් සංඥා වේදිත නිරෝධයට සමාපත්තියටපත් වෙන්න බෑ. වේදිත කියන தත්ත්වය කුසිතං වසිතා කියන එකෙන් තමයි ලැබෙන්නේ. එනිසා වේදිත කියන්නේ වේදනාවෙන් ඒ වේදනාව දිගේ රවුම් නොගැනීම, ඒ වේදනාව සංකාරයක් කර නොගැනීම, ඒ වේදනාව දිගේ රවුම් නොගැනීම උසිතා කියන වසිතා පයින් කරගන්න.
ස්වාමීන් වහන්සේ පිරිත් දේශනය තුළින් ලෞකික ආරක්ෂාව සලසා ගත හැකිද?
පුළුවන්. දැන් ලෞකික ආරක්ෂාව කියන්නේ මොකද? මේ පැවැත්ම දිගින් දිගටම පාත්තර. එනිසා යම් ආකාරයක පිරිත නරක නැහැ හොඳයි. මොකද පැවැත්ම පවත්වාගෙන යන. හැබැයි නිවනට ඔය පිරිතේම කියපු කරණීය කරණීය ධර්ම තේරුම් අරගෙන කළ යුතු දේ සහ නොකළ යුතු දේ ඕක කියලා කියනවා. ඒ ටික කරගත්තා නම් ඒක නිවන. එනිසා මේ විද මහත්යාගේ වේචීත්වය හොඳයි. ඒ වගේ මිල වැඩ නෑ. මේට හදාගෙන බිව්වොත් ලෙඩේ සනීපයි. දැන්න වේචීත්වය කියවගෙන ඉන්නවා. වේචීත්වය කියවගෙන යම් යහපතක් වෙනවා. මොකද මේ වේචීත්වයේ වේසික මතු පරපුර වලට ගෙනියන. ගාන්ත දුරේ පුරනවා කියන්නේ දැන් ඔය පිළිත් කියවා කියවා වෙනනම් ග්‍රන්ථ ධූරයේ දිලන්නේ නැහැ. හැබැයි ග්‍රන්ථ ධූරයේ උපාධි ගන්න හොඳයි. රාජකීය පඬිත උපාධි, අර උපාධි දැන් බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඔය කියන බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඔය මොකද ග්‍රන්ථ ධූරයේ කියන්නේ. දිවන්නට උපකාර වන විපස්සනා ධූරයක් ඔය කිසිම තැනක කිසිම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයක මණ්ඩලක කොහෙවත් නැහැ. මේක තියෙන තමන්ගේ හිතේ. ඉතින් ඒක නිසා මේ ගන්ත ධූරය පිළීමයි විපස්සනා ධූරය පිළීමයි දෙක. ගන්ත ධූරය පිළීමෙන් මගපල ලබන්නට පිරිසිදු වෙන්නට පුළුවන්කමක් නැහැ. ගන්ත ධූරය පිළීම නිතරම මත් වීමට, බුද්ධියෙන් මත් වීමට, උගත්කමෙන් මත් වීමට, අධ්‍යයනය කිරීමට, අධ්‍යාපනයට හේතු වෙනවා. ධ්‍යානයට උපකාර වෙනවා. ධ්‍යාපන වෙන අධ්‍යාපන. ඒ දෙක දෙකක් දෙකක්. ඉතින් ඒක නිසා ගන්ත ධූරය පිළිනවා. ඒක නිසා මතු පරපුරවල් වලට මේ බුද්ධ වාචිතය ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මේ වචනේ ඉතුරු වෙනවා. දැන් අපි අද මේ බුද්ධ ධර්මයේ මේ තේරුම් ගත්තේ තේරුම් ගන්නේ ගන්ත ධූරයේ තිබුණ නිසා. ඒ නිසා මේ බුද්ධාර්ථ ආර්ජයේ 56 පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විපස්සනා ධූරයේ පරාද වුණා, යටපත් වුණා, ගන්ත ධූරයේ මතු වුණා, ඉස්මතු වුණා, පවත්වගෙන ආවා, පවත්වගෙන යනවා. ඒ අනුව ආගම් බිහි වෙනවා. ඒකම මේ පැවැත්ම පවත්වාගෙන යන්න හොඳයි. හැබැයි පැවැත්ම අපැවැත්මක් බවට පත් කරන්න ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක වැරදියටයි කවුරුත් තේරුම් ගන්න.
ස්වාමීන් වහන්සේ, කර්මීමෙත සූත්‍රයේ දැක්වෙන කර්මීය ධර්ම සහ අකර්මීය ධර්ම කෙටියෙන් පහදා දෙන්න.
කෙටියෙන් දැන් ඔය එකින් එක එකින් එක මේ පැහැදිලි කරනවා නම් මේකට වෙනම ධර්ම දේශනා හතරක්වත් කියන්න ඕනේ. එකින් එකම එකින් එක මේ නිසා කර්මීය ධර්ම කියන්නේ අපේ හිත පිරිසිදු වෙන ධර්ම. සක්කෝ උද්ධුච සූජුච සුවචෝ චක්ෂ මුදු මනතිමානි මේ සුභ රෝචකයෙන් ධර්මයටපත් වෙනකම් කරුණ 14ක් තියෙනවා. වචන 14කින් ඒ කල තම නිවීම සඳහා, නිදහස් වීම සඳහා, රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදීම සඳහා කරගත යුතු කරුණ ක්‍රියාකාරකම් 14ක්. ඒ වගේම ඊගාවට පස්සේ තියෙනවා දීගාව, මහන්තාව, මධ්‍යමාරසකම් දුලා ආදී වශයෙන් දිට්ඨාවා, දිට්ඨාවා මේ දුරේ වසන් දුරේ ආදී දුරේ මේ ඔක්කොම 11ක් කරුණු තියෙනවා. ඒවා අකර්මීය ධර්ම. ඒවා ඉන් මිදී නිදහස් විය යුතු නොකල යුතු දේවා.
දේශනාවේ
කියන හැටියට සුද්ධෝදන, අමිතෝදන, දෝතෝදන කියලා සහෝදර තුන් දෙනෙක් කියා මේ ජම්බුද්දීපයේ තුල ලංකාවේ මහා වංශේ තියෙන සතාන්ත්‍ය නම් තුන. ඒ තුන තුන්දෙනාම ලංකාවේ මහා වංශේ තිබිච්ච නම් තුනක්. රජකර රජකෙනේ රජවරු ඒ සහෝදර තුන්දෙනේ කැටියෙන ජම්බුද්දීපේ සාක්්‍ය වංශේ රජකර අදින.
ස්වාමීන් වහන්සේ, සංකප්ප නුවර ලංකාවේ කිනම් ප්‍රදේශයක සංකප්ප නුවරද?
සංකස්ස කියන එක තියන්නේ සංඝපාලට උඩ පැත්තේ. සංඝපාල කියන්නේ සංඝපාල වුණා ඒ සංකස්ස සංඝපාලේ උඩ කණුමුදුන සංකස්ස.
නිරෝධ මහරහතන් වහන්සේ කවරෙක්
දැන් නීග්‍රෝධ මහරහ කුඩා සාමුදයන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා කියලා තියෙන්නේ. අර කාවේරි නදිය ගාමදී අශෝක රජුගෝ දැක්ක අශෝක රජුගාන්ට ධර්මයේ දේශනා කළ අරහතුන් වහන්සේ තමයි නීග්‍රෝධ අරහතුන් වහන්සේ. හේතුව මොකද්ද? ඵලය මොකද්ද? හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න. ණය විනයට හැමදාම ගන්න. එතකොට හරි. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. උනේ ඵලය මොකද්ද? ජීවිතහානි, දේපලහානි, ණයවි. ඇයි? මේ රටේම හිටිය මිනිස්සු මේ ඉඩම් කඩම් බෙදා ගන්න බැරුව මේ ભેද වින්න ඇති කරගෙන මෛත්‍රී කරුණා නැතුව අනිත් මිනිසුන්ගේ කොටස් තමන්ගේ කොටස් වෙන් කළා තේරුම් ගන්න බැරුව රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කඩින් කිරීම නිසා දැන් එදත් ඕක හිතනවා අදත් ඕක හිතනවා අද අපිට අපි යන සම්මත කරගත්ත ජාතීන් අතර තත්ත්වය වෙනස් වුණාට අදත් ඕක එකම ජාතිය තුල සිද්ධ වෙනවා දැන් ඔය දේශපාලන බේදේ අරිට වඩා ඔය බලවත් ඉතින් ඒක නිසා මේක හැමදාම පෘථග්ජන ලෝකයා අතරේ ඔය රාගය ද්වේෂය මෝහය කියන හේතු තුන තියෙන තාක්කල් ඒකට අදාළව ඵල විපාක ඒ පුද්ගලයන්ට ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ ඔය දේපල ජීවිත ඔක්කොම විනාශ වෙන්නේ වෙන කාගේවත් නෙමෙයි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු හේතුඵල ධර්මයේ වෙන මොකක්
කරන්නේ
ඒ කාටවත් අයිති නැති කියන්නේ ස්වාමීන් වහන්සේ අයිති ගන්න බලන්නේ ඔව් දැන් එන්නේ එකනේ වැඩි දැන් ඔය උපාදාන කරගන්න හදන්නේ ගෙවල් දොරවල් යාන වාහන දේපල ඉඩ කඩම් කාටද අයිති ඔය ජීවත් වෙන මිනිස්සුන්ට පුළුවන් ද තියන්නේ බෑ මොකද්ද මේකේ හේතුව ඔය පංචස්කන්ධේ උපාදානය කරගන්න හදන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොන මේක තේරුම් නොගැනීම තමයි ධර්මයේ දැන්නේ නැහැ අධර්මයෙන් ඇතිවෙනවා කියන්නේ. ඉතින් සියලුම වැරදි සිද්ධ වෙන්නේ හේතුවක් තියෙනවා මුළු හේතුව. හේතු කියන්නේ රාගයේ ද්වේෂයේ මොන වෙන මොකක්වත් නෙවෙයි. ඒකෙන් මිදී නිදහසීම තමයි හොතේ.
උත්තර ස්වාමීන් වහන්සේ ජාතසෝතාපන්න පුද්ගලයෙකු සංඝ ධනයට වැටෙන්නේද?
ඔව්.
එසේ වන්නේ නම් තමන් ජාත සෝතාපන්නයයි නොදන්නා එහෙත් ජාත සෝතාපන්නයයි දන්නා දෙදෙනෙකු බේද කිරීම සංඝ බේදෙන නොවන්නේ
නැහැ. එහෙම දෙන්නේ බේද වෙන්නේ නැහැ කරන්න. දැන් එචේ
ස්වාමීන්
වහන්සේ තව එක ප්‍රශ්නයක් නෑ නෑ
ડોක්ටර් කෙනෙක්
නෑ නෑ ප්‍රශ්නේ තේරෙන්නේම නැති එහෙනම් දැන් මේ පොඩ්ඩක් කියන්නම් බෑ නෑ
නෑ අංගල කිව්වේ
මොකක්ද ප්‍රශ්නේ
කියන්නේ
මේ මහත්කම දෙන්න බලන්න
යාට කියවන්න ගහේ කියලා මට
අපෝ
ගාවා නෑ
දේසන් දාන මිච්ඡති අනුකමක් වචන
ටිකක් මේ දෙවනි ප්‍රශ්නේ
අඤ්ඤතාඤ්ඤච්ඡ සි මොකක්ද දැන් මොකටද ඔය වචනේ තේරුම් අරගන්නේ ඔය මාර්ගදී වචන යම් අර්ථ ධර්ම නිරුක්ති පටිගම් විලා විග්‍රහ කරන්න කිව්වනම් ඒක කරන්නකින් එක ඔය පොඩ්ඩකින් බෑ මේක මාගදී භාෂාවෙන් කියන වචන කිහිපයක් ඔය හැම වචනයකටම අර්ථ ධර්ම අර්ථනානත්වේ ධර්මනානත්වේ නිරුක්තිනානත්වේ පත්‍යම්විතානානත්වේ විචාකරන්න පුළුවන් බුද්ධ දේශනාවක් නම් අටුවාදී ගානන් ඒකද ඔක කොහෙන්ද
අර
විසි කරන්න බැරි පොත්වල අර විසි කරන්න බැරි පොත්වල
හොඳයි
නම් දැන් මනුන්ටන්නේ අපේ රස්න ඔක්කොගම තම අපි මේ පිළිතුරු කාගත්‍යාගලා ධර්මන්තමනා කියනවද? ලාල් මහත්මයා එහියන් තුළුවෙන් සියඹලා අපේ ලාල් මහත්මයාගේ 25 වෙනිදා ඒ කියන්නේ දෙසැම්බර් 25 නත්තල් දවසේ එහියන් තුළුවෙන් සියඹලා අපේ ලාල් මහත්මයා ධර්ම දේශනාවකුත් දානෙකුත් ලෑස්ති කළා කියනවා පහුගිය අවුරුදු 6 තුළම ඒක පැවතුණා ඒ විකටම නොකඩවා පවත්වාගෙනම ඒකින් තමයි මේ තර මේ සියලුම පින්වතුන්ට කැමති ඕන කෙනෙකුට ආරාධනාවක් කියනවා බුද්ධාර්ථාන්න ආරාධනාවක් උදේ කියනදලා මහත්තයා ධර්ම දේශනාව උදේ 9:00 ධර්ම දේශනාව පටන් අරගෙන 10:00 වෙනකම් 10:00 ඉඳන් 11:00 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා 11:00 ධාන්‍ය අරගෙන ඕන කෙනෙකුට සාමාන්‍ය වෙලා එන්න පුළුවන් කම තියෙනවා ඊට පස්සේ වීරකෝන් මහත්මයාගේ ගේම් වල ධර්ම දේශනාවක් තා ධාන්‍යක් තියෙනවා 30 වෙනිදා දෙසැම්බර් ඒක ඉස්සෙල්ලා කියන්න බැරි වුණා ඒකට ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් තවත් 29 වෙනිදා ධර්ම දේශනාවක් තියෙනවා මම කියන්නේ යක්කල ජවර්ධන කුලෝහලේ චාන්දනී මිත්‍රගේ ගෙදර ඒකත් මට කියන්න අමතක වුණා ඒ වගේ ධර්ම දේශනා කීපයක් තියෙනවා ඊට පස්සේ 14 වෙනිදා ඉරිදා දැන් හෙට ඉරිදා නෙමෙයි ඊගාව ඉරිදා 14 වෙනි ඉරිදා මේ වත් මේ නීතිගම මේ ආරාධනේ ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් තියෙනවා උදේ 8:00 11:00 දක්වා ඒකට කැමති සෑම පින්වතෙකුටම ඕනෑ පින්වතෙකුට විවිධ ආරාධනාවක් තියෙනවා දානමය පින්කමක් ධර්ම දානමය පින්කමක් කරනවා ඒ වගේම තවත් එක කාරණයක් කියන්න තියෙනවා ජනවාරි මාසයේ පටන් මේ ශාලාවත් පහල තියෙන ධර්ම ශාලාවත් වැඩ අවසන් වුණා ඒ වගේම ආමර කීපයක් නිදහස් වුණාම 25 දිනකට උදේ රමණ මහත්මයා මේ පිළිබඳ විග්‍රහයක් කළා ජනවාරි මාසේ 18 වෙනිදා ඉඳලා 24 වෙනිදා දක්වා දවස් 7ක් ඒ බුද්ධ භාවනා වැඩසටහන මේ සම්මත සම්ප්‍රදායික ප්‍රාණයාම භාවනාව නෙමේ නිවන් දකින්නට උපකාර වන බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ නිවැරදි භාවනා ක්‍රමය පිළිබඳ යම් හැඳින්වීමක් කරලා ඒ අනුව කටයුතු කරන්නට ඒ බුද්ධ භාවනාව ප්‍රායෝගිකව කරන්නට 25 දිනේ මුල් මාස තෝරගන්නවා ඒක අධ්‍යක්ෂින් අනුව ඉදිරියට හැම මාසකම 25 දිනේ නේමාසිකව මේකට සහභාගී කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඒකට පිළිම් පත්‍ර මාත්‍ය දැනීම් පූර්වයේ දැම්ම පුළුවන් ඒ අනුව කැමති කෙනෙකුට ඉල්ලන්න පුළුවන් කැමති කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් ඒ වගේම මේ 18 වෙනිදා නම් 25 වෙනිදා දක්වා පිට කොහේටවත් ධර්ම දේශනා වලට දාන වලට වටින්නේ නැහැ ඕන කෙනෙකුට ඒ 25 දිනාට මේ ආරණ්‍යයේ ඉන්න මෙන් ආන්තරලට ස්වාමීන් වහන්සේට දානය ලබා දෙන්න පුළුවන් ඒ හැම දවසකම ධර්ම සාකච්ඡාවක් පවත්වන බලාපොරොත්තු වෙන අවශ්‍ය පැය කමාරට දෙකක් ඒකට ඕන කෙනෙකුට විවෘතව සහභාගී වෙන්න පුළුවන් ඒ 25 දිනාට අමතරව ඕන කෙනෙකුට ඒ ජනවාරි මාසේ 18 වෙනිදා යන මුලික දක්වා දවස් 7 තියෙන ධර්ම දේශනා 8කට ධර්ම සාකච්ඡා 8කට ඕනම කෙනෙකුට පිටින් ඇවිල්ලා වුණත් සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා එනිසා දැන් සමහර කෙනෙක් මම නිවසේ හිටියා මේ තමන් රාජකාරී කරන අය නිසා තාමත් රැකියාව කරන දුෂ්කර මාතුරු තවත් රජයේ රැකියාව කරන බොහෝ අය එයාට මේ දවස් 7ක් එක දිගට ඉන්න බෑ ඒක සාධාරණයි එයාට දවසක් දෙකක් ඇවිල්ලා වැඩකුත් නැහැ එයාට අවස්ථාවක් ලැබුණොත් ඒ එහෙම නිවාඩුවක් ගන්න පුළුවන් අවස්ථාවක් වුණොත් මේකට සහභාගී වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් මේ දැනුම අනුව එයාට පුළුවන් තරගයේ ක්‍රමී ඒ ප්‍රතිපදාව ඒ මාර්ගචරියාව ඒ රාජකාරී කරන ගමන් කරගෙන යන එකේ වරදක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ ඔය ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සතිය ඇතුළත ඕන දවසක ඇවිල්ලා සහභාගී වෙලා සාකච්ඡා කරන දාන වලට සහභාගී වෙලා යන්න පුළුවන් ඒ නිසා දාන දෙන්න ඕන කෙනෙකුට පුළුවන් ඒ දවස් 7 ඇතුළත හොඳයි එහෙනම් දැන් අවසාන පියවරට පිය මේ ආවේ දැන් අපි මෙතෙක් කල් කරන ගිය පිරිසිදු චේතනාවකට යහපත් සිටුවිල්ලකින් සත්‍ය ක්‍රියාවලියක් පතුරන්නට මේ හැම කෙනෙක්ම සාභාගී සාභාගී යුතුයි. ඒ නිසා මනුෂ්‍යත්ව කටිලාභයක් ලැබූ මනසේ ශක්තිය උරකා කරන්නට අවස්ථාවක් මේ සත්‍යක්‍රියාවලිය ප්‍රතිලීම මේ විශ්වයට අපි සුදු කිරණ ශක්තියක් නිකුත් කරන්න ඕන. පිරිසිදු චේතනාවක් ඇතුව රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර විතරාගී ගීතයෙහි ගීත මෝහිතත්වයෙන් සබ්බේ සත්තා භවන් සුඛිතක්කා සබ්බේ පානා සබ්බේ පූජා සබ්බේ දේවා සබ්බේ සත්තා භවන් සුඛිතක්කා කියලා සියලු සත්වයෝ මමද සියලු ඔබ සියලු සත්වයෝ යහපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආදී වශයෙන් අෂ්ටා වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පැතිරීම සතර ධම්ම වියන්නේ පැතිරීම ඒ වගේම සත්‍යක්‍රියාවලිය පැතිරීම මේ අවස්ථාවේ හැම කෙනෙක්ම කරන්න ඕනේ. ඒ නිසා තමන්ගේ පිරිසිදු චේතනාවෙන් පිරිසිදු හිතෙන් විශ්වයට සුදු කිරණ ශක්තියක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා විතරාගී ගීත මොහී ගීත දේශී ශක්තියක් පැතිරීමයි සත්‍යක්‍රියාවලිය පැතිරීම. ඒ නිසා හැම කෙනෙක්ම සාදු කාර්යයක් දීලා ඒ සත්‍යක්‍රියාවලිය විනාඩි පහක් පසු කරන්න හොඳයි. හොඳයි එහෙනම් කවුරු සාහුකාරයක් තියෙනවා. හොඳයි මේ සත්‍යක්‍රියාවලියෙන් තමන්ද සියලු ලෝක සියලු සත්වයෝද යහපතක් වේවා සියලු සත්වයන්ට යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මාවබෝධය ලැබේවා යථාභූත ඥාන ලැබෙන්නේ ලැබේවා සසර දුකින් මිදීවා රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මෝහයෙන් තොර චිත්ත ඇති වේවා නිවනට උපකාර වන මාර්ග ප්‍රතිපදාව අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා. මේ සත්‍යක්‍රියා බලයේ උපකාර වේවා, උදව් වේවා, හේතු වාසනා වේවා. දැන් කල්පනා කරගන්න ඕනේ මේ පින්වතුන් බොහොම දුර බැහැර ප්‍රදේශ වලින් ගම් ඇවිල්ලා මග දිවාගෙන තමගේ මිල මුදල් කාලය ක්‍රමයේ වැය කළා. මෙතෙන් ඇවිල්ලා අද දවසේ බොහොම සම්වරව සාවධානව මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ආයුතු මග තේරුම් ගත්තා, නොයායුතු මග තේරුම් ගත්තා. ඒ නිසා මගේ මග ඥාන දර්ශනයක් ලැබුණා. ඒ අනුව ඊගාව ධර්ම දේශනාවට පැමිණෙන්න දක්වා මේ මාර්ග ප්‍රතිපදාව හැසිරෙන්නට, මේ මාර්ග චර්යාව අනුගමනය කරන්නට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඒ අනුව අද දවසේ මේ වැඩසටහන අවසන් කරනවා. අවසන් කරන්නට තුන් අනුමෝදන් කිරීමයි දැන් අවස්ථාව ලැබිලා තියෙන්නේ. අද උදේ හීල් දානය, ඒ වගේම හීල් දානයටත් පෙර කුරාන් කැඳ එකක් මේ පින්වතුන්ට සහභාගී වූ හැට සරච්චන්ද මහත්මයාගේ තමන්ගේ පියාණන්ගේ අභාව ප්‍රාප්ති වීමෙන් වසර දායක පෙර පින් අනුමෝදන් කරන්නට ඒ කුරක්කන් කැඳ පූජා කළා මේ පින්වතුන්. ඒ වගේම ඒ මුන්රාගල ඇතුමනේ අජිත් මහත්මය නොවන මහත්මිය ඒ දරුවන් ඒ ඥාති පිරිස දැනට කොරපිට පතිංචි ඒ පිරිසින් හිල්ලානේ මේ පින්වතුන්ට සිවරක් පිරිසිසියෙහි මහනමේන උපාසිකා උපාසිකා පිරිසිසියෙහි අංග සම්පූර්ණ හිල්ලාන වේලක් පිරිනැමවා. ඒ පින් අනුමෝදන් කිරීම සඳහා පින් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම ප්‍රතාප සිංහ මහත්මයා ඇතුළේ පිටසක් විසින් ප්‍රතාප සිංහ මහත්මයාගේ මූලිකත්වයෙන් යුතුව දවල් දානයක් පිරිනැමුවා. ඒ දවල් දානයේ පිරිනැමීම ප්‍රතාප සිංහ මහත්මයාගේ පියාණන්ගේ පරිලෝකීලා වසරක් ගත වීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම සඳහා අරමුණු කරගත්තා. ඒ වගේම මේ දවල් දානයේ පිළිපැණි සංග්‍රහයක් කරලා මේ පින්වතුන් පිළිපැණි පූජා කිරීමෙන් ඒ තරුසී ගලපත්ති කියන දරුවාගේ ඒ කියන පිස්ලෝගයක් පින් සුවපත් වන්නට මෙයන් පින්කමක් කරලා මේ උන්නන් මෝදක් කරලා ආශීර්වාද කරන්න තීරණය කළා. ඒ නිසා මේ වගේ මේ පින්වතුන්ට ඒ අද උදේ නම් මේ වනිත්තේ නොයෙකුත් ආකාරයෙන් දාන මාන සංග්‍රහ කරලා මේ ධර්ම ආනේ පින්කම් කරලා නොයෙක් ආකාරයෙන් ක්‍රියා කළා. ඒවගේ අපි දැන් මේ අද මේ ධර්මායතනය ආරම්භ කරන මාස 6ක් හතක් ගත වෙන අවස්ථාවේ සියලුම දෙනාට මේ උඩටත්වයේ ඉන්නට පුළුවන් ආකාරයට ශ්‍රමයෙන් මුදල් වලින් දායකත්වයෙන් නොයෙකුත් අය මේකේ පැමිණලා ගැටිගල් පින්වත් පිරිසක්, අභිපිටිය පින්වත් පිරිසක් මෙතන ඇවිල්ලා සමදානය සකිතු කළා. නොයෙක් අය මුදලින් ආධාර කළා, ද්‍රවලින් ආධාර කළා, නොයෙකුත් නන්නයෙන් ක්‍රියා කළා මේ ධර්මායතනය හැදුවා. ඒක නිසා මේ හැම කෙනෙකුටම අද කිසිම කරදරයක් නැතුව ආගමෙන් වශයෙන් පින්නේ කිසි කරදරයක් නැතුව මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා. අපි බලාපොරොත්තු වෙනයි ජනවාරි මාසේ 18 වෙනකොට ඉතුරු කොටස් ටිකක් සම්පූර්ණ කරලා ඒ භාවනා වැඩසටහන කරගන්නට අවශ්‍ය අනිත් දේවල් සම්පූර්ණ කරන්න. ඒ හැම කෙනෙකුටම ඒ හැම දෙයක්ම ජීවත් කරලා අපි පින් දෙන්නේ. ඒ ධර්මමාන පින්කම් පැවැත්වුවාට මේ ධර්මායතනය මෙයාගේ ගොඩනැගීමට උදව් කළ, උපකාර කළ, මුදලින් සහ ක්‍රමයෙන් දායකත්වය ධර්මවලින් ලබා දුන්න කෙනෙක්ට. ඒ වගේම මේ හැම කෙනෙක්ම මේ ධර්මායතනයට පැමිණි යහපත් චේතනාවක් පිරිසිදු සිතක් ඇතුව සුන්දර පාදාගෙන ක්‍රියා කරනවා. ඒක මේ ධර්මානුගම ප්‍රතිපදාව යන්නට බොහොම උදව්වක් උපකාරයි. එනිසා මේ හැම කෙනෙක්ම පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්න සුදුසුත්වයක තමන්ගේ සිත පිරිසිදු කරගෙන තියෙනවා. එනිසා සෑම කෙනෙක්ම සාධුකාරයක් දීලා මේ පින් අනුමෝදන් කරන්න සහභාගී වෙනවා. තම තමන්ගේ නමින් මිය පරලෝකයේ සෑම සියලු කෙනෙක් ජීවත් කරලා මෙවන් පින්කම් වලට උදව් කළ, උපකාර කළ, සහභාගී වූ, සම්බන්ධ වූ, නම් සදාන් කළ, නොකළ සෑම සියලු දෙනෙකුටම පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට සුදුසුම අවස්ථාව. එනිසා මේ සංසාර ගමනේ කවදා කොතනක තීමණයක් ආකාරයකින් හෝ සම්බවන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පීඨ වූ සියලුම මාතු මව්යන්ට වැඩිහිටියන්ට ගුරුවර ඥාති මිත්‍රාදීන්ට සාමුෂයන් භාර්යාවන් ධර්ම මූරට සියල ධාර්මිකට සහෝදර සහෝදරීන්ට අසල්වාසීන්ට සේවක ස්වාමීන්ට පින්දීල පින්පවරල පින් අනුමෝදන් කරන්නට සුදුසුම අවස්ථාවයි මිච්. එනිසා ඒ සියලු ඥාති මිත්‍රාදීන් ජීවත් කළ ජීවත් සිටිය පරලෝකයක් අනන්ත සංසාරගත ඥාතිත්වයක් තිබුණත් ඒ සෑම දෙනෙකුටම පින්දීල පින්පවරල මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාතීන් සසුන්කින් මිදී ශාස්ත්‍රීයතා යන්තුයෙන් දුවපත් කරන්නට මේ පින් සියලු ඥාතීන්ට උදව් වේවා උපකාර වේවා හේතු ආශ්‍රනා වේවා. යබුන් සියලුම දෙවි දේවතාවුන් අතර සිහිපත් කළ සියලු දෙවියන්ට පින්දීල පින්පවරල පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන් සසුන්කින් මිදී නිදහසේතා යන්තුයෙන් දුවපත් කරන්නට මේ පින් සියලු ඥාතීන්ට උපකාර වේවා උදව් වේවා හේතු ආශ්‍රනා වේවා. ඒ වගේම අපේ වටරේක වගේම මේ මීඩිකමටත් පැමිණියේ පාදුක්කේ වල්පොල මහත්මා ඊයේ මිය පරලෝක ගිහිල්ලා තියෙනවා. ඒ වල්පොල මහත්මා සිහිපත් කළා. ඒ වල්පොල මහත්මාගේ ප්‍රාණකාරයාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලෙන් ධම්මානුගම ප්‍රතිපදාවේ ඇසී නැවත සසුන්දුකෙන් මිදී නිදහසන්නට මේ පින උපකාර වේවා උදව් වේවා හේතු ආශ්‍රනා වේවා. එවගේම සියලුම දෙවියන් දීපත් කළ සියලු දෙවියන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ හේතු කොටගෙන සියලු දෙවියෝ සසුන්දුකෙන් මිදී නිදහසෙත්තා යන්තුයෙන් දුවපත් කරන්නට මේ පින උපකාර වේවා හේතු ආශ්‍රනා වේවා. භූත පේත විසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස පිළිසං අපාගත සතර අපාගත සත්තු කොට්ටාස අසංවිතරණින්නා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්වයන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලෙන් සියලු සත්වයෝ සසරින් පින් මිදී නිදහස් වෙත්වා නිවන්තුයෙන් සුවපත් වෙත්වා කියලා. තමසී ගලපත්ති දරුවාට යහපතක් වෙන්නට සිතක් වෙන්නට සහනයක් වෙන්නට ඒ ලෝකයෙන් මිදී නිදහස් වෙන්නට මේ සත්‍යක්‍රියාවලේ මේ ආශිර්වාදයේ මේ පින්තුන්ගේ සත්‍යක්‍රියාවලේ උපකාර වේවා හේතු ආශ්‍රනා වේවා. දැන් කල්පනා කරගන්න ඕනේ අපි පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම ආශිර්වාද කරන්නට ඕනේ සෑම සියලු දෙනෙක්ම සිහිපත් කළ ආශිර්වාද කරා පින් දුන පින් කරුවා. ඒ නිසා තම තමන්ගේ පිරිසිදුයි පිරිසිදුයි තප්පවතින තම තමන්ට ධම්මානුගම ප්‍රතිපදාවේ ඇති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා දීර්ඝායුෂ ආයුරාරෝග සම්පත්තිය ගන්නට මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් මේ හැම පින්නතුමත් උපකාර වේවා උදව් වේවා හේතු ආශ්‍රනා මේ ගාථාවන් කියලා පින්දේ. ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ ඉදම්